ਕੀਤਾ ਕੁਮਾਰ ਸਿੰਘ ਮਿੱਤਨੀਆ ਅਰ ਗੀਤਾ ਕੁਮਾਰ ਸਿੰਘ ਮਿੱਤਨੀਆ ਗਰੂ ਮੰਤਰੀ ਤੁਮਾਲਾ ਨਿਸ਼ਬਦ ਵਿੰਨ ගරු ගීතා කුමාරසිංහ මහත්මිය ඔබට මේ ආරම්භ කරන්න
නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුවෙන්ම මගේ කතාව පටන් ගන්න හදන්නේ අපේ පාර්ලිමේන්තුවේ හිටපු අතිශයින්ම අහිංසක ඉතාම අහිංසක අපිට හිටපු කාරුණික මන්ත්‍රීවරයෙක් වන ගරු අතුකෝරාල මන්ත්‍රීතුමාගේ ඝාතනය පිළිබඳ ඔහුගේ මරණය පිළිබඳ ඔහුව මරා දැමීම පිළිබඳ මගේ සාතිසේ කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මුළු පාර්ලිමේන්තුවම හිටිය බොහෝ දෙනෙකුට අපේ පක්ෂයේ බොහෝ දෙනෙකුට අද මූණ පාන්නට සිදු වී ඇත්තේ අතිශයින්ම බියකරු ත්‍රාසජනක භයානක ප්‍රශ්නවලට. එදා නමවෙනිදා ඔබතුමාලා සියලු දෙනාම දන්නවා අපේ අයට පහර දුන්න වගේම එදා අපේ පක්ෂයේ කිසියම් කෙනෙක් කවුරු කරාදැයි මම දන්නේ නෑ. එදා ඒ පහර දීම් සියල්ල ගැන ගෝල් ෆේස් පිටනේ හිටපු උදවියට පහර දීම පිළිබඳත් මම මානසිකව කනගාටු වෙනවා. නමුත් ඊට ස්වල්ප වේලාවකට කාලෙකට පස්සේ මගේ බෙන්තර නිවසට බෙන්තර හබුරුගල නිවසට 100ක් පමණ ඇවිල්ලා පහර දෙන්න පටන් අරගත්තා. මම මේ ගරු සභාවේ කියනවා තනි ගැහණියෙක් ජීවත් වෙච්ච නිවසක් ඒක. මගේ සැමියා හෝ සහෝදරයෙක්ෝ පුතෙක්ෝ කවුරුත් හිටියේ නෑ මට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉතාමත් කනගාටු වෙනවා විජිතේරත් මහත්මයා භාවිතා කරපු වචන ගැන. අපි කොහෙට හරි ඇවිල්ලා බලාගමු සහ ඒ කාරණා එක්ක බැලුවා.
ඒ සම්බන්ධව ක්‍රියා කරන්න
කියලා ගමට එන්න එපා කියන කාරණේ බැලුවා. අපි තාම ගමේ ඉන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැම්ම ඔබතුමා කරු කතානායකතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද මිනිස්සු කුපිත කරනවා. අපි හැමෝගෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ දේශපාල ප්‍රශ්නයක් නෙමෙයි.
හරි බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඔව් විජිතේරත් මැතිතුමා.
ඔව් මගේ නම කසාන් කරානේ. මම ඉතා පැහැදිලිව කිව්වේ ඒ ගමේ ජනතාව බලන් ඉන්නවා වීරසිංහ මන්ත්‍රීවරයා ගමට එනකන්. මොකද ගමේ අහිංසක මිනිස්සු අත්අඩංගුවට අරන් තියෙන්නේ. ලක්ෂ්මන් කියන අපේ පක්ෂේ සමාජිකයා ඒ ගමේ ජනතාවත් එක්ක න්‍යායගේ
ගෙදරට
ගිහින් වෙලාවේ ගමේ මිනිස්සුත් එක්ක ඊකට හිටියේ. ඔය කියන සිද්ධියට සම්බන්ධ නැහැ.
ඔබතුමාගේ මේ කාරණා සම්බන්ධව කතා නැතුව විධිමත් පරීක්ෂණයක් කරයි. ගරු ගීතා කුමාරසිංහ මැතිනි.
ඒ හබුරුගල බෙන්තර පිහිටි නිවසට 100ක් පමණ පිරිමි පිරිසක් ඇවිල්ලා මම තනි ගැහණියෙක් ජීවත් වෙච්ච නිවසට වීදුරු සියල්ල කඩා බිද දමමින් නිවසට පහර දීමට කටයුතු කරා. අපේ ගෙදර තියෙන CCTV කැමරාවල සඳහන් වෙලා තියෙනවා ඒ කවුද කියලා. මගේ ගෙදර පේන දුරින් තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා ඉන්නේ සුරංග. ඒගොල්ලෝ තමයි පෝස්ට් දාලා මිනිසුන් එකතු කරේ. මම මේ දරුවන්ගෙන් අහන්න ලෑස්ති ඕගොල්ලන්ට අම්මා කෙනෙක් ඉන්නවද? මොකද මගේ ගෙදර කිසිම පිරිමියෙක් නැති ගෙදරක්. මම 13 අවුරුද්දක් දේශපාලනය කරේ පළාත් සභාවට ගිය දෙපාරක් පාර්ලිමේන්තු ආවේ තනි කාන්තාවක් හැටියට මේ සටන කරලා. හබුරුගල බෙන්තර මං ගෙයක් හැදුවේ මගේ ආදරණීය දෙමව්පියෝ දුන්න ඉඩමේ මං ගේ හැදුවේ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්නට මට ශක්තිය ලැබෙනවා ඒ නිවස නිසා කියලා හිතාගෙන. මං අන්තිමට කියන්න ඕනේ මට ඉන්න එක දුවෙක් විතරයි. අය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයේ හිමි ස්විට්සර්ලන්තයේ පදිංචිකාරියක්. බෙන්තරගේ බලන්න කවදාවත් ඇය ආවේ නැහැ. මම තීරණය කරගෙන හිටියේ කවදා හෝ මේ නිවසත් අක්කර තුනක ඉඩමත් කලායතනයක් පවත්වාගෙන යෑම සඳහා ඉදිරිපත් කරන්නට. ඉතින් එහෙමනම් ඔය ගහපු අයගෙන් මට බට කියන්න ඕනේ ඒගොල්ලන්ට, ඕගොල්ලෝ ගැහුවේ ඕගොල්ලෝ වෙනුවෙන් හදාපු ගෙට මට දෙන්න රකින්න පරපුරක් නෑ. මම තනි ගැහණියෙක් හැටියටයි මේ කටයුතු කරේ. නිවස විශාල සලාබානි කරලා තිබිච්ච වාහන පුච්චල දාලා කරන ලද විනාශය දෙගුණ තෙගුණ කරමින් මම අද මේ කියන්න යන්නේ ඔබතුමන්ලාගේ දැනගැනීමට සහ මාධ්‍යයටයි. දශක හතරකට වඩා වැඩි කාලයක් සිනමාව පෝෂණය කරපු මම, මම උපයාගත්තේ මුදල් වලට වඩා මගේ සම්මාන ටික. මම මේ ජාතික සම්මාන 30-40කින් ලබාගත් කෙනෙක්, ජාත්‍යන්තර සම්මාන ලබාගත් කෙනෙක් මගේ සම්මාන ටික පොළවේ ගහලා කුඩු කරලා ගියයි. මට ඒව කවදාවත් මේ ජීවිතේදී ආයෙ ගන්න හම්බෙන්නේ නැහැ. මගේ ගේ කැඩුවා, ඒ සියල්ල සුනු විසුනු කරා. නමුත් ඇයි මගේ සම්මාන ටික කුඩු කරලා ගියේ? මම අහන්න ලෑස්ති පුතේ, උඹලට හිටියේ නැද්ද අම්මා කෙනෙක් කියලා? අම්මා කෙනෙක් හිටියේ නැද්ද? මේකද මම මේ මගේ ජීවිතේම කැප කරලා ස්විට්සර්ලන්තේ පුරවැසි භාවය අයින් කරගෙන ලංකාවට ආව මේ දේශපාලන ඉතිහාසෙ, මේ පාර්ලිමේන්තු ඉතිහාසෙ කවුරුවත් කරේ නැහැ ඒ වගේ දෙයක්. මම ස්විට්සර්ලන්තේ පුරවැසි භාවය අයින් කරගත්තේ අරගෙන බෙන්තරට ගිහිල්ලා පදිංචි වුණ මිනිස්සු වෙනුවෙන්. මට සිනමාවේ ලැබෙන්න පුළුවන් හැම දෙයක්ම මම ලබාගෙන හිටියේ. මට ඕන කර මම හම්බ කරා නම් මුදලක් විශිෂ්ට සිනමා කෘති නිෂ්පාදනය කරා. ඒවයින් මම විශාල මුදලක් හම්බ කරා. ඒවයින් තමයි ගිහිල්ලා වියදම් කර කර ගමේ මිනිසුන්ට විතර මල ගෙදරකට ගියත් හැංගිලා මිනිස්සුගේ අතේ රුපියල් 5000ක් තිබු ගෑණි මම. මේ දේශපාලනේ මම මොනව ගන්නද? ස්විට්සර්ලන්තේ හිටියනම් මට ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයෙන් මට පෙන්ෂන් එකක් හම්බෙනවා 105ක. ඒ සේරම මම පයින් ගහලා වීසි කරා. මට ඕන උනේ මගේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න. අර හබුරු කර ගේ කෑලි කෑලි වලට කඩනකොට, මගේ සම්මාන ටික පොළවේ ගහලා ගහලා කුඩු කරනකොට මං මට මෙහෙම වෛරයක් කරේ ඇයි? ඇයි මම කරපු වැරද්ද මොකද? මම ජේවීපු එකේ මන්ත්‍රීතුමා මගදී දැක්කත් අනේ මල්ලි ඔයා කොහොමද කියලා අහනවා. සර්ජෝ වේකේ ළමයා එක්කත් කතා කරනවා. කවදාවත් අබමල් රේණුවක වැරද්දක් ඔය මිනිසුන්ට මං කරේ නැහැ. මට හිනා වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරන එක මම මගේ පුරුද්දක් වගේ මං හිතාගෙන ඉන්නේ. ඉතින් ඇයි මේ වගේ අපරාධ කරේ? මට කිසි දවසක ලබා
ගන්න
අපරාධ කරේ ඇයි? මං හිතන්නේ මේකේ තියෙන ශෝකජනක දේ තමයි 13 අවුරුද්දක් ගරු නියෝජකතානායකතුමනි අපි පළාත් සභාවේ ඉඳලා මේ ගමන ආවේ තනි ගැහණියෙකුගේ සටනක් හැටියට. අරගලේ කරන්න හැමෝටම පුළුවන්. ගෝල් ෆේස් එකෙත් අරගල කරනවා. මාත් කරේ අරගලයක්. මම මේ 13 අවුරුද්ද පුරාවටම කරේ අරගලයක්. මේ අරගලේදී මටත් අයිතියක් තියෙනවා මම කැමති පක්ෂයකින් ඒ අරගලේ කරන්න. ගෝල් ෆේස් එකේ ඉන්න අයටත් අයිතියක් තියෙනවා ඒගොල්ලෝගේ අරගලේ ඒ විදිහට කරගෙන යන්න. අපි ඒ කිසි කෙනෙක් මම CCTV කැමරාවල අඳුරගත්ත අය ගැන පොලිසියට කිව්වේ මම වෛර කරන්නේ නැහැ කාටවත්. මං තරහ නැහැ. අද පාර්ලිමේන්තුවේදී නම් කිව්වට මං කවදාත් ඒගොල්ලෝ රිමාන්ඩ් කරන්නවත් ගන්නවත් කිව්වේ නැහැ. 100%ක්ම දන්නවා ඒක පිටිපස්සෙන් හිටියා කියලා. 100%ක්ම දන්නවා. තනියම වෙවුල වෙවුල කාමරේ මුල්ලකට වෙලා ඇංගිලා හිටියා. විජේ කුමාරතුංගය මරලා දාපු හැටි මගේ හිතට ආවා. කඩු කිනිසි අරගෙන ආවේ. කඩු අරගෙන ඇවිල්ලා කිව්වා බහපන් එළියට උඹෝ මරනවා කියලා. මං ඒ තරම් බියටපත් වුණා. ඒ වගේ මරණ බිය ඇති කරමින් අම්මා කෙනෙකුට මං හිතන්නේ ඒ දරුවෝ එක්කෙනෙක්වත් ඉපදිලවත් නැතුව ඇති මං සිනමාවට එනකොට. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලවත් ඉපදිලා නැතුව ඇති. ජීවිත කාලයක් ඒ වෙනුවෙන් කැප කරලා කැප කරලා මැරිලා මැරිලා පාර්ලිමේන්තුට ආවේ අවංකවම මිනිස් වෙනුවෙන් යමක් කරන්න. අනිත් නළු නිළිය වගේ මටත් තිබ්බත් තම තමන්ගේ ගෙවල් වලට වෙලා සැපෙන් ජීවත් වෙන්න මගේ ජීවිතේ 13 අවුරුද්ද දුන්නේ මං ජනතාව වෙනුවට මං හිතන්නේ මම දේශපාලනයෙන් සමුගත යුතුයි කියලා තව දුරටත් ජනතාව මේ විදිහට කටයුතු කරද්දී අපි කොහොමද දේශපාලනේ ඉදිරියට කරගෙන යන්නේ මේක අමනුෂ්‍ය මනුෂ්‍යත්වයේ පහ කරලා අරපු අමනුෂ්‍යයින් ඉදිරියේ දේශපාලනේ කිරීම ඉතාම අසීරු කාරණයක් ගැහණියකට කාන්තාවන් අවශ්‍යයිලු කාන්තාවට තැනක් දෙන්නලු කාන්තාවන්ට පරිස්සම් කරගන්න ඕනෙලු ඔන්න කාන්තාවන්ට කරපු දේ පිරිමි 100ක් වටවල ගෙට ගැහුවා තනි මම ඇඟිලි බලාගෙන හිටියා මං අහනෝ මේ රටේ ජනතාවගෙන් උඹලා මට දීපු සම්මාන ටික පොඩි කරන්නට මම දිනාගත්ත මගේ සම්මාන ටික පොඩි කරන්නට කරපු මිනිසුන්ට ජනතාව සමාව දෙයිද ජනතාව සමාව දෙනවද එච්චරයි මට අහන්න
තියෙන්නේ බොහොම ස්තුතියි ඔබ තුමිට ගරු චමින්ද විජේසිරි මැතිතුම ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්
තියෙනවා
14යි 14යි
ස්තුති ගරු නියෝජක කතානායකතුමනි මුලින්ම ඔබතුමාට සුබපතනෝ
බොහොම ස්තුතියි
නායක මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා නියෝජක කතානායක දිවිර තීරීපත් වීම පිළිබඳව ඒ වගේම අමරකීත් අතුකෝරල අපේ හිටපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාට මගේ කනගාටුවත් සුවකියත් පුද කර දැක්කා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු දින හතර මේ අවසාන දිනේ දින හතරේ මම දැක්කේ ගරු නියෝජක කතානායකතුමනි ගුණගතනය සාමාන්‍යයෙන් ගුණගතන වෙන්නේ කවුරු හරි මැරුණම ඒ මලගෙදර ගිහිල්ලා ඒ මැරිච්ච පුද්ගලයා ගම වෙනුවෙන් පළාත වෙනුවෙන් රට වෙනුවෙන් කරපු දේ ගුණගතනයන් සඳහා කතා කරා මොකද අද මේ පාර්ලිමේන්තුව අවසාන වෙන දිනේ අවසාන මොහොත දක්වා සිද්ධ වෙන්නේ මොකක්ද? ඉදා කුමාරතුංග ගරු අපේ මන්ත්‍රීතුමිය එතුමිය හැඬු කඳුලින් කියන්න උත්සාහ දරන්නේ මොකද්ද? ජනතා නියෝජිතයෙක් හැටියට තේරාපත් ඇවිල්ලා ඇයි අපිට මෙහෙම වුනේ? ඒ ප්‍රශ්නේ තියෙනවා ගරු මන්ත්‍රීතුමි හැමෝට. අපි ඒ ප්‍රශ්නේ තාම තේරුම් අරගෙන නැහැ නියෝජක තානායක. සම් මේ අපි විසින් අපේ ගුණගතනයන් කරන්න සිද්ධ වුණේ ඇයි අපටද? මේ චමින්ද විජේසිරි කිව්වොත් ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ පාර්ලිමේන්තුවට ආවා. තාත්තා අම්මා බාප්පා ඉඳලා නැමේ මේ සමන්තිතුමා වගේ. නිජ කතානායක තුමනේ මගේ තාත්තා මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා මට මගේ ඒ විභාගයේ සමත් වීම තුල මට දුන්නේ වටිනාකම යුතු බයිසිකලයක්. උසස් පෙළ ලියලා මම සමත් වුණාට පස්සේ මට දුන්නේ කාර් එකක්. මගේ තාත්තා මේ රටේ නිෂ්පාදනය වෙන හැම වර්ෂයකම එන හැම වාහනයක් පාවිච්චි කරලා අද යන්නේ ඇල්ටෝ කාර් එකක්. චමින්ද විජේසිරි එන්නේ මේ සාක්කිතරයි මේ පාර්ලිමේන්තුවේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහනවල. ෂා මම මේ දේ කිව්වේ අපේ ගීතා කුමාරතුංග මන්ත්‍රීතුමිය මගේ කතාව මගේ ගුණගතනය මා පිළිබඳව සමාජයේ මටත් ගිහිල්ලා මගේ ගෙදරට ගල් ගහන්න තිබුණා. අපිත් එදා හැංගිලා ගියේ. අපි තේරුම් ගන්න ඕනේ දේ මොකද්ද නියෝජක කතානායකතුමනි? අපි නියෝජනය කරන කඳවුරේ සිද්ධ වෙන්නේ වැරදි වැඩක් නම්, හොර වැඩක් නම්, වංචනික වැඩක් නම්, දූෂණය කරන වැඩක් නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ වන්දිය අපිට ගෙවන්න උනා අම්පාර මන්ත්‍රීතුමනි. අනේ වන්දිය තමයි අපිට ගෙවන්න සිද්ධ වුණේ. ෂා ඒ හොරකම්, මැරකම්, වංචා දූෂණවල හැම ආණ්ඩුවකම හිටගන්නවනะ. ඒ ආණ්ඩුව වෙනුවෙන් හිටගන්නවනะ. ඒක නිසා ඒ දඬුවම සිද්ධ වෙන එක චමින්දටත් ඉදිරි සිද්ධ වෙන්න පුළුවන් නිසා අපිට කරන්න තියෙන කාරණේ තේරුම් ගන්න තියෙන කාරණේ තමයි මේ කරන හොරකම් වලට වංචා වලට දූෂණ වලට ඒ නියෝජනය කර කඳවුරේ විරෝධය පාලා මේ රටේ අනාගතය නිර්මාණය කරන්න කියන පණිවිඩය තමයි මේ මහ ජනතාව දුන්නේ. ඔය කියන විදිහට හැමෝම අත දික් කරනවා නම් මේ ආරම්භය කවුද කරේ? ඒ ආරම්භය සිද්ධ කරන්න මඟ පෙන්වුවේ කවුද? ඒක සමාජය දන්නව, රට දන්නව, Taman දන්නව. ඒ නිසා ඒ වැරදිකාරයන්ට දඬුවම් දෙනවට වඩා Tamanට සමාජය දුන්න පණිවිඩය තේරුම් අරන් මේ ගමන ඉස්සරහට ආ යුතුයි කියන කාරණේ තමයි මම තේරුම් ගත්තේ. මම මොන කැපකිරීම කළා කරත් අපි නියෝජනය කරන කඳවුර වැරදි කරනවා නම් ඒ වැරද්ද පෙන්වා දීලා ඒක නිවැරදි කිරීමේ හයිය ඉදිරියේ දේශපාලන කඳවුර නිර්මාණය නොවුනොත් මීට වඩා බරපතල අරගලයක් සමාජයේ විසින් පණිවිඩයක් දෙනවා. වෝල්පේ සරලට වැඩියෙන් ගියේ කවුද? කවුද පාපෝච්චාරණය කරේ? අපි දැක්ක නියෝජ්‍ය කතානායක තුමනි ගෝල් ප්‍රේස් අරගල ගිල්ල හැමදාම පෝට්ටුවට මම ඡන්දය දුන්නා. පෝට්ටුවට ඡන්දය දීලා රට විනාසයි, ගොඩාබේ මහත්තයා කියලා රට විනාශ කරා. අපි මේක නිවැරදි කරනවා කියලා හිතගත්තේ. එහෙනම් අපිට චෝදනා කරන්න පුළුවන් මේ ගෝල් ප්ලේස් අරගෙන රටවර ආපු ලක්ෂ 30ක ජනතාව තමන් පෝට්ටුවට කතරේ ගහලා ඒ කතරේ ගහපු වැරද්ද පිරිමහන්න ඒ පෝට්ටුවේ ගෙවල් වලට ගිහිල්ලා කටයුතු කරා කියන කාට හිතන්න බැරිද නියෝජ කතානායකතුමෝ? මේ මේක එක පක්ෂවල චෝදනා කරලා අපිට එහෙම චෝදනා කරන්න බැරිද? මෙහෙම චෝදනා කරන්න යන්නේ නැහැ. වැරදිකාරෝ ඉන්නවා. ඒ සාධාරණ අරගලේ හරහා තමන්ගේ පට්ටු අරමුණු ඉසිරිත කරලා මිනිස්සු ඉන්නවා. ඒවට දඬුවම් දෙන්න ඕනි. මේ පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ඡන්දදායකෝ තමන් කරපු වැරද්ද නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී හිටියා කියන කාරණේ කියනකොට අපිට කියන්න තියෙන්නේ මේ කවුරුත් මේ ගැයුවේ ගිහිල්ලා පොහොට්ටුවේම ජනතාව පොහොට්ටුවට ඡන්දය දීලා තමන්ට ගෙදර ඉන්න බෑ. පොහොට්ටුවට ඡන්දය දීලා තමන්ට ගෙදර හන්දිය කඩේට යන්න බෑ. ඒ නිසා තමන් තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන තමන්ගේ ජනතා නියෝජිතයට ගිහිල්ලා ගෙදරට පණිවිඩය දුන්නා කියන කාරණේ තමයි මට නම් හිතේ වෙන කවුරුත් ගැහුවේ නෑ. ඒ නිසා මෙතන තියෙනවා සද අරුබුදයක්. මේ අරුබුදේ පවුලක අරුබුදයක්. මේ පවුලේ මේ ප්‍රශ්නේ විසඳන්න නිසා තමයි මේ අද රටම දැවෙන්නේ. ඒකට විසඳුම් ද හොයන තාක්කල් මේ රටේ ආර්ථික දේශපාලන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නියෝජ කතානායක. මොකද්ද මේ ප්‍රශ්නේ? අපි යන් ඉතිහාසයට. කොහොමද රාජපක්ෂ මහත්තයා ආයේ බලයට එන්නේ? ඇයි බලයට එන්න පටන් ගත්තේ කොහොමද? මේ රටේ ජාතිවාදී අන්තවාදී ත්‍ස්වාදී හැදලා බෝම්බ ගහලා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොට ඊළඟ 20 වෙනි සංශෝධනයේ 17 වෙනි වගන්තිය සංශෝධනලා එනවා දිත්තපුර වැසියෙක්. මෙන්න මේ පුද්ගලයා මේ තමන්ගේ පවුලේ ඇතුළේ තියෙන ප්‍රශ්නේ විසඳගන්න නැතුව මේ ආර්ථික ප්‍රශ්නයත් මේ අලුතෙන් ගොඩගත් නිර්මාණය වෙච්ච මේ ආණ්ඩුවත් ගොඩ යන්නේ නැහැ. ඒක තමයි හිටපු කුෂිකර්ම මහත්මයා කිව්වේ. එදා මේ දැන් නෙමෙයි කියන්න ඕනේ යාළුවා ඒවා. කුෂිකර්ම මහත්මයා කිව්වනේ අපි යෝජනා කරා. ඒ හැමදේම අපේ අසාර්ථක කරා පිළිගත්තේ නැහැ කියලා ඒවත් සැලසුම් සහගතව කරන්නේ. ඇයි රටේ ආර්ථිකය වැටුනම රටේ ආර්ථිකය ගොඩගන්න ඕනේ කියලා ආවේ කවුද මොළහ දානෝ? අවසානයේ රට විසාසයි. හැබැයි අවසානයේ ඒතන වාඩි වෙන්න කුමන්ත්‍රණකාරීව තමන්ගේ පවුල ඇතුලේ පක්ෂයක් හදාගෙන ගොඩනගෙන කොට බැසිලා රාජපක්ෂ මහත්තයා හැමෝටම ගහලා එලවව්වා. දැන් අද මොකද බලන්න? අපි දන්න විදියට ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා මේට අවුරුදු දෙකමාරට කලින් ගෞරවණීය ලෙස හැම හන්දියක් ගන්න මෙතුමා පිළිරුවක් තියලා වඳින දෙන්න යන්න පුළුවන් විදිය ඉල්ලා සීම කියන්න හිටියා මේට අවුරුදු දෙකමාරකට කලින්. ගියේ නැත්තේ ඇයි? එතනට එන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා නිසා. සබ බැසිල් රාජපක්ෂ මහත්තයා මේක නොදෙන නිසා එතුමගේ පක්ෂය ඇතුළ මේ කුමන්ත්‍රණය හැදෙනවා. ඒ කුමන්ත්‍රණයේ බලපෑම තමයි මේ පීඩනේ තමයි මේ අදටත් මේ රටේ තියෙන්නේ. මේ හැම පොලිමක්ම නිර්මාණය වුණේ. මේ හැම ආර්ථික ප්‍රශ්නයක්ම නිර්මාණය වෙන්නේ. මේ අද මේ තමන්ගේ පක්ෂෙම කෙවල් ටික ගිනි තියාගත්තේ ගිනි තියාගන්න සිද්ධ වුණේ බැසිල් රාජපක්ෂ කියන මහත්තයාගේ. එතුමගේ ගයක් පිච්චි දෙනා කියන්නු. මල්වානේ ගෙදර රාජසන්දගේ ගයක්. ඒ ගෙවල් ගෙනෙන්න තියන්න නම් කොහෙටද යන්න ඕනි? මතකද යන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමනලා ඔයාලා හැමදාම මේ ප්‍රශ්නෙට විසඳුම් හොයනවට ඒක විසඳුම තියෙන්නේ ඔයාලා අතේ. එතුමගේ ගයක්වත් පිච්චුනේ නැහැ. ඒ සියල්ල ගෙවල් තියෙන ඇමරිකාවේ. ඒ නිසා එයා දන්නවා අවසාන මොහොත වෙනකම් මේ රට විනාශ කරලා තමන්ගේ ඉලක්කගත සැලසුම්ල යන්න අවශ්‍ය ඕනෑම මගක් ඕනෑම වැඩපිළිවෙලක් ඕනෑම ජරාවලක් කරනවායි කියන කාරණා. ඒ නිසා ඌට හොඳින් දුන්නේ නැහැ. මීට අවුරුදු දෙකම ආරකට කලින් දුන්නේ නැහැ.
මැදමුලනේ ගෙදරත් බැසිල් මහත් එක තමයි.
ඒ නිසා දුන්නේ නැහැ. ඒ නිසා එතුමාට දුන්නේ නැති නිසා තමයි ගරු නිජෝ කතානායකතුමනි එන්නේ මෙන්න මේ ප්‍රහාරය දීලා තමන්ගේ සහෝදර එල්ලවලා මේ පුටුවේ වාඩි වෙන්න. එල්ලවලා පුටුවේ වාඩි වෙන්න යනකොට තමයි එන්නේ රුෂා එන්නේ දරුවත් අරගෙන. රුෂා එන්නේ දරුවත් අරගෙන මේ රට බේර ගන්න වැල්පාලමේ යන්නේ. මතක තියාගන්න ඔය රුෂා වාර 6ක් මේ රටේ අනාගතය වෙනුවෙන් කියලා රට වෙනුවෙන් කියලා පාක්ෂිකව මොනාද කරේ කියන කාර නිසා රුෂා නතාලියාගේ දරුවා අරගෙන එන්නේ ඔය. මේ නතාලියාගේ දරුවා නෙමෙයි. මේ නතාලියාගේ දරුවා නෙමෙයි. මේ ඇවිල්ලා ශිරන්ති රාජපක්ෂ මහත් නෝනාගේ ලොකු දරුවා නාමල් රාජපක්ෂ මහත්තයා තමයි මේ උකුලේ තියන් ඉන්නේ. මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කොන්ත්‍රාත්තුව ගන්න එන්නේ. ඒ කොන්ත්‍රාත්තුව ගන්න ඇවිල්ලා වාඩි වෙච්ච නිසා තමයි මේ නියෝජ කතානායක ඡන්දෙදී එකගතාවෙන් පළවිච්චතේ ඡන්දෙකට ගිහිල්ලා තමුන්නාසේ පුටේ වාඩි වෙන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා අද පාවිච්චි කරනවා රයිට් රනිල්. ඔයා මට ලබා ගත්ත දේ තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා එක ගන්නවා කියලා. ඒකට හොඳම උදාහරණය ඇයි? අද අත්තඩංගුර අරන් තියෙන්නේ කවුද?
එක්ක අපහාමතු. ඔව්. ඔව්. බැසිල් මහත්තයට හානියක් වෙලා නැහැ කිව්වනේ. බැසිල් මැදමුලනේ මහගෙදරත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මහගෙදර තමයි.
ඔතුමා ඔය චීට් එකේ ඉඳගෙන ඒ කතාව කියන්න පුළුවන්ද?
නෑ, ඉතින් මං ගමේ කෙනෙක් නිසා නෝද.
ගමේ කෙනෙක් හැටියට ඔබතුමා ගමේ කෙනෙක් හැටියට කතා කරන්න බෑ උතන ඉඳගෙන.
නෑ, මං මූලාසනේ ඉඳගෙන බොරුවක් කියනකොට
ඔතුමා කිව්වට කවන්නේ.
ගරු එක්ට අප්පම මැතිතුමා
මූලාසනේ කියන්න බෑ.
නෑ නෑ,
ඔබතුමා කිව්වට කවන්නේ.
බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඩීඒ රාජපක්ෂ මැතිතුමා එතුමාගේ පියාණන් පිළිරුව පෙළල දැම්. ඉතින් දිස්ත්‍රික්ක කෙනෙක් හැටියට මං දැන් නොදන්න දේ නිකන් නොදන්න වගේ අහන් ඉන්න බෑ මෙතෙන්ට වෙලා බොරු කියනකොට. දැන් ඔයිට කලින් දවසකත් අර පොලිස් නිලධාරිය සම්බන්ධකව මං ඉතින් එතුමා දන්න හින්දා පැහැදිලි කරා. ඔව් විජේසිරි මැතිතුමා.
ඔබතුමාත් අදිත් රාජපක්ෂනේ නේද? ඉතින් ඒක රාජපක්ෂලාට කියනවා රාජපක්ෂලාට ඇවිල්ලා ඉන්න එක සාධාරණයි. හැබැයි අපි දන්න විදිහ තියන ඔබතුමාට ඔය වගේ කමෙන්ට්ස් දෙන්න බෑ. මොකද ඔබතුමා අතන ඉඳලා ගත කතා නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ තිබෙන ප්‍රශ්නේ සැබෑ ප්‍රශ්නේ අපිට පහර යනකොට නිවිස්වාන කොහොමද විසඳන්නේ කියලා මේ පාර්ලිමේන්තුවේ නිලධාරිය යනවා මේ කොහොමද විසඳන්නේ කියලා විසඳන්නේ මේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රටින් ගිය දාට අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා යාට කරන්න පුළුවන් කියලා. එයාට කරන්න බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ ඇයි අර දරුවා අතේ තියාගෙන වැල්පාලමේ යන්න? බැසිල් රාජපක්ෂ මහත්තයා තරවාඩු වුණොත් හෙට අනිද්දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට දාලා යනවා තමන්ගේ පුතා එන්න කියලා තියෙන්නේ. ඊළඟට ජනාධිපති වෙන්නේ කවුද? බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ සීනේ දකින්නවා. ඒ සීනේ දකින්න තමන්ට මේ රටේ බින් අගලක් නැති බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රට විනාශයේ කරා ගෙනියනවායි කියන කාරණේ තමයි මේ රටේ යනාග නිසා මේ රටේ මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න ආවේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා. පවුලේ ප්‍රශ්න විසඳන්න ආවේ හැමදාම ඒක එයා කරා. ඒක එයා ඉදිරියටත් එක කරනවා. ඊට අරනේ වෙන කාරණයක් එයාට කරන්න නෑ. නිසා අපේ සයිත් ප්‍රේමදාස නායකතුමා හුස්ම වැඩසටහනේ හුස්ම දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. ශාපි කියනවා අනාගතයේ මේ රටේ හැම ජනතාවටම හුස්ම දෙන්න තියෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයයි කියන කාරණේ. එසා පෞගිය මැතිවරණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ කොහොමද පාර්ලිමේන්තුවට? පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා මුළුසනේ නියෝජ්‍ය කතානායකතුමා. එසා එතුමා කියනවා මේ අපි කුමන්ත්‍රණ කරනවා කියලා නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියනම් කියනවා. එතිමව ගෙදර යව්වේ පාක්ෂිකයා. එතුමව ගෙදර යවලා එතුමා හොර රහසෙන් අවුරුදු එකමාරක් තිස්සේ අනියමෙන් එතුමා උදව් කරා මේ ආණ්ඩුව. තුමා දා විපක්ෂයේ ඉඳුණා මම විපක්ෂයේ නෙමෙයි කියලා. අපි දන්න විදියට අවුරුදු එකමාරක් තිස්සේ පාර්ලිමේන්තුවේ එන්න කලින් තිස්සේ මේ ආණ්ඩුවට උදව් කරා නම් ඒ උදව් වලින් මේ ආර්ථික ගොඩ ගන්න බැරි වුණා නම් ආයෙ මොන දෙයක් වේද නියෝජ්‍ය කතානායකතුමනි ඒක කරන්න බෑ. මේ ගාකිතේ එකම කොන්ත්‍රාත්තුවයි. ඒ කොන්ත්‍රාත්තුවේ ගිහිල්ලා රට හදන්න ඕනි කියලා රටේ අනාගතේ හදන්න ඕනි කියලා බලන්න බෑ කියලා සමහරු ගිහිල්ලා අත්වල වැදගෙන තියෙනවා. එයාලගේ ඉතිහාසයම කියවයි ඔයාලා හැසිරිච්ච විදියට. නිසා ඒ දිට්ඨ ධම්මවේදිනී කර්මය ඒ පාවාදීමේ මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී නිර්මාණය වෙයි. ජනතාවත් අවශ්‍ය පණිවිඩයදී මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. ඒ ගැන ඉෂා කරු
මිනිත්තු දෙකක
කාලයක් මගේ වෙලාව ඉෂා. අද මේ කෑ ගහන සමහර විපක්ෂයේ වාඩි වෙලා ඉන්න ස්වාධීන කන්න එයාලා මුකුත් කරලා නැහැ. එයාලා මුකුත් දන්නේ නැහැ. මේ දිත්ත පුරවැසියගේ මේ කුමන්ත්‍රණය පිළිබඳව දැන් තමයි කියන්නේ. එතුමාලා තමයි සම්පූර්ණ වග කියන්න ඕනි. ගල්විරවංශ මහත්තයලාටවත් තොත්ත බබාලා වෙන්න බෑ. එතුමාලා දන්නවා මේ සිද්ධිය වෙනවා. එතුමාලා ඉෂා තමයි ජනාධිපති අපේක්ෂා වෙනස් කරන්නේ. ජනාධිපති අපේක්ෂා වෙන හිටියේ කවුද? එයාලා එක දන්නවා. ඉෂා ඒ දිටරෝ විශ්වාවේ හදපු නායකයා ගෙනලා වාඩි කරවලා මුදල් ඇමති කරවලා ඒ සීන වෙනුවෙන් සටන් කරන උදවිය එදා තමුන්නාසේ තරග කරපු නියෝජ්‍ය කතානායක තන වැඩපිළිවෙල පැහැදිලිව කියන එක බැසිල් රාජපක්ෂ මහත්තයා කුමන්ත්‍රණයක් කියලා. හැබැයි ඒ බැසිල් රාජපක්ෂ මහත්තයා කුමන්ත්‍රණය පරාජය කරන කන්ද දුන්නේ කාටද කියලා කටු ගෑවා. ඉෂා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කෑ ගැව්වට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සල්ලි වලට යටත් වෙච්ච ඒකුවක දේශපාලන ජාතිවාදී කඳවුර තමයි අනිත් හැත්ත මේ රටේ අනාගතයේ කන. ඒ නිසා මතක තියාගන්න නියෝජ්‍ය කතානායකතුමනි මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙල අපි විපක්ෂය ඉඳලා යෝජනා කරා. ඒක බාරගත් ආර්ජසිල් ඇමතුමා ලකුවා ආංශික කාර්ක සභාවල තනතුරු අරගෙන රට යන දිශානතිය ආර්ථික යන දිශානතිය හදලා බෙල්ලන්න පුළුවන් කියලා වැඩපිළිවෙල. ඒ නිසා තමයි අපි කිව්වේ කොන්දේසි විරුද්ධව අපේ සහයෝගය දෙනවයි කියලා. ඒ සහයෝගය දෙනවා කියද්දි තනතුරු වලට වරප් ගිජුභාවයේ තිබ්බ සමහරු අද තමන්ගේ ජනතාවගේ ඒ දුන්න තීන්දුව පාවා දීලා ගිහිල්ලා හිත ගැනීම පිළිබඳව අපි කනගාටු වෙනවා මුළුසනේ ගරු කතානායකතුමනි. ඒ වගේම අපි කියන්නට ඕනේ දැන් මේ දිගින් දිගටම සිද්ධ වෙන සිදුවීම් දිහා බැලුවම පාර්ලිමේන්තුව මේ සතිය ගෙවුණේ මේ ගුණකතනයන් සඳහා නම් ඉදිරි සතිය තුලත් සිද්ධ වෙන්නේ මේ වගේ ගුණකතනයන් නම් මේ පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන ක්‍රියාදාමයන් පිළිබඳව අනුමත කරන්න එළිය ජනතාව බලන් ඉන්නවා. නිසා ඒ එළිය ජනතාව කියන්නේ ඒක තමයි පක්ෂ විපක්ෂ සියලු දෙනා හැමදාම ගිහිල්ලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයනවට වඩා කතා බහ කරලා ඇවිල්ලා එකට ගිහිල්ලා කෝපි බිල කටයුතු කරනවායි කියලා. නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලබන පාර්ලිමේන්තු සසිවාරය තුල ඔබ විපක්ෂයේ බලාපොරොත්තු වෙන යෝජනා ටික පාර්ලිමේන්තුවට ගේන්න. මේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න. රට ඉල්ලන ප්‍රශ්න ටික පෙළගස්සන්න. විපක්ෂයෙන් රටේ අනිත් පක්ෂවලින් බලාපොරොත්තු වෙන සාර්ථක ගමන මොකද්ද කියලා මේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ය තුළ කතා කරන්න අවස්ථාවක් කරගන්න. එහෙම
නැතුව
මේ පාර්ලිමේන්තුවට සිද්ධ වෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විච දෙය කියන කාරණේ මතක් කරගෙන ඉලාව දීමට ස්තුති වෙමි.
බොහොමින් සිටිය ඔබතුමාට ගරු ශාන්ත බණ්ඩාර මෙත්තම ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට සුභපතනා මුලින්ම. ඒ වගේම පසුගියදා ඉතා අවාසනාවන්ත විදිහට පාකිස්තානයේ ප්‍රියන්ත කුමාර ඝාතනය කරාටත් වඩා අමානුෂික විදිහට ඝාතනය කරපු ගහලා මරපු අමර කීර්ති අතුගෝල මැතිතුමා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වෙනුවෙන් අපේ සංවේගය මේ අවස්ථාවේදී පළ කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට තුළ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක්. ලෝකයේ ආර්ථික අර්බුදයන් වලට රටවල් මුහුණ දෙනවා. 1990-91 කාලේ ඉන්දියාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. චීනය ඒ වගේම ජපානය ඇතුළු රටවල් ගණනාවක් මෙවැනි අර්බුද වලට මුහුණ දීලා තිබෙනවා. ඒ අවස්ථාවලදී ඒ ආර්ථික අර්බුදයන්ෙන් ගොඩ එන්න ඒ රටවල් වල හිටපු සියලු දේශපාලන පක්ෂ ඒ වගේම සියලු ආගමික නායකයෝ ඒ වගේම දේශපාලන නායකයෝ රාජ්‍ය නිලධාරීන් වගකියුත්තන් සාමාන්‍ය ජනතාව සියලු දෙනාම එකට අත්වල් බැඳගන්න. මුළු රටම ආර්ථික වශයෙන් ගිලෙද්දී එක පාර්ශ්වයකට විතරක් සතුටු වෙන්න බෑ. මේකට වග උත්තරකරුවන් විවිධ විදිහට ඉන්න පුළුවන්. එක එක ආණ්ඩුවලට අපිට මේක දොස් පවරන්න පුළුවන්. 1977න් පස්සේ ආපු සියලු ආණ්ඩු වගකීම බාර ගන්න ඕනි කියන්න පුළුවන්. හැබැයි විසඳුම මොකක්ද? ඒ නිසා මේ වෙලාවේ අපි මේ පාර්ලිමේන්තුවේ මම දිගින් දිගටම කිව්වේ ඒකයි. අපි බෙදෙන්නේ නැතුව අපේ මේ මාතෘභූමිය ආර්ථික වශයෙන් ගිලෙන්න යනවා. මේ ගිලෙනවා පෙනිපෙනි. අපේ ජනතාව දුක් විඳිනවා පෙනිපෙනි. ඒක අපිට හොඳටම දැනෙණි. අපිට දෙපැත්තට වෙලා වාද කර ගන්නට වඩා එහා ගිය යුතුයකමක් අපිට තිබෙනවා. ඒ නිසා මම තීන්දු කරා මා මහජන ඡන්දෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් පත් වුණ මන්ත්‍රීවරයෙක් හැටියට මම තීරණය කරා මේ වෙලාවේ විපක්ෂයට ගිහිල්ලා වීරයෙක් වෙනවට වඩා විපක්ෂයට ගිහිල්ලා වීරයෙක් වගේ කතා කරලාට වඩා මේ වෙලාවේ කරන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හයිය දීලා මේ ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුවක් බවට පත් කරලා මේ ඒ තුලින් අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය හදන්න පුළුවන් නම් ඒ පුංචි දෙයක් හරි මන්ත්‍රීවරයෙක් හැටියට කිරීමේ අභිලාෂයෙන් තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයටත් එහා ගිහිල්ලා මේ තීරණය මම ගත්තා. ඒ තීරණය ගත්ත වගේ මට බහර දුන්නා ජනාධිපතිතුමා පොහොර විෂය කුෂ්කර්ම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට. ඒ මාසයකටත් අඩු කෙටි කාලයක් තුළ මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ගන්න තියෙන සාධනීයම ක්‍රියාමාර්ග ටික මම ගත්තා අපේ කුෂ්කර්ම අමාත්‍යතුමා ජානක වක්කුමරු මැතිතුමාගේ සහභාගිත්වය ඇතුව. ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම අවස්ථාව දුන්නා ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ණය පහසුකම් යටතේ මේ රටට අවශ්‍ය පොහොර ගැනීම සඳහා අවශ්‍ය පසුතලයේ නිර්මාණය කරලා දුන්න. ඒ අනුව තමයි මෙට්‍රික් ටොන් 60,000ක් ඒ ඉන්දියානු ණය පහසුකම් යටතේ අපේ රටට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අපි යූරියා වෙනම ගේන්නත් ඒ වගේම KCL නැත්තම් බණ්ඩි පොහොර ගැනීම සම්බන්ධවත් ඒ වගේම ගොවි වන්දි දීම සම්බන්ධවත් අපි සියල්ල සූදානම් කරා. අවාසනාවකට 9 වෙනිදා තමයි කැබිනට් එකේ තීන්දුව ගන්න තිබ්බේ. 9 වෙනිදා කැබිනට් මණ්ඩලේ පවත්වන්න සිද්ධුනේ නැහැ. 9 වෙනිදා කැබිනට් මණ්ඩලේ තිබ්බනම් මේ මාසේ 25 වෙනිදා වෙනකොට අපේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික එනවා. මම ඒ ගැන එච්චරයි කතා කරන්නේ. ඒ වගේම 9 වෙනිදා විච අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ. මම එදා දවසේ හිටියේ උදේ වරුවේ විවාහ මංගල උත්සවයකට සහභාගී වෙලා කෑගල්ල දිස්ත්‍රික්කේ. දැන් සමහර අය කියනවා මේ 9 වෙනිදා ගෝල් පේස් එකේ ඇතිවිච්ච ප්‍රශ්නෙත් එක්ක තමයි මේ සිද්ධිය ඇති උනේ කියලා. යම් ප්‍රමාණයකට ඒක නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මගේ නිවසට පහර දෙන්න පළවෙනියෙන් මාවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද දවසේ.
14 වෙනිදා. 14 වෙනිදා මැර පිරිසක් ඇවිල්ලා නිවස ඉදිරිපිට කුණු ආරබ කියලා රතිඤ්ඤා පත්තු කරලා බීමතින් විශාල වශයෙන් එතන අපිව පීඩාවට පත් කරා. අපි ඉවසගෙන හිටියා. 17 වෙනිදාව මේ මාසේ 6 වෙනිදාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අන්තිමට 9 වෙනිදා මේ පිරිස් සංවිධානගත වෙනවා කියලා මම දැනගත්තා. මම පොලිසියේ සියලුම නිලධාරීන්ට කිව්වා කරුණාකරලා ඒ සම්බන්ධව කටයුතු කරන්න නිවසට ආරක්ෂාව ලබා දෙන්න කියලා. ඒ අය අපේ නිවසට ඒ යන ඒවා ඔක්කොම ලයිව් මම දැක්ක Facebook එකේ. ඒව හංගන්න බෑ කාටවත් අද. එතන පැහැදිලිවම මගේ නිවසට ගිනි තියන කටයුත්තේදී ජනතා විමුක්ති පෙරමුණේ අලව ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් සුජිවම සම්බන්ධ වුණා. මම නම කියන්නේ අපිට යම් සදාචාරයක් තියෙන නිසා, ඒව අධිකරණයේ කටයුතු සිද්ධ වෙන නිසා. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් තමයි මගේ ප්‍රධාන දොර කැඩුවේ. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මන්ත්‍රීවරියක් මගට ඇවිල්ලා ඒවා ඔක්කොම සංවිධානය කරලා අහපව් ගියා. ඒ ක්‍රියාකාරී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී කණ්ඩායමක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායමක්. ඒ වගේ මම අද කනගාටු වෙනවා ගරු කතා නියෝජ්‍ය කතා නායකතුමනි, මම බෞද්ධයෙක් වීම ගැන. අපේ රතන හාමුදුරුව ඉන්නවා, ඔබ වහන්සේ කියන්න, අපේ මහානායක හාමුදුරුව කියන්න, කොයි බුදු දහම කොතනද? ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතයක් දරන කෙනෙක්ගේ නිවසක් ගිනිබත් කරන්න කියලා හාමුදුරුවකට, එහෙම නැත්නම් ඒ චීවරයක් දරාගෙන ඉන්න කෙනෙකුට, පැවිදි කෙනෙකුට කොතනද කියලා දීලා තියෙන්නේ කියලා. අපේ නිවස ගිනිබත් කරන්න ආපු ඒ පෙරටුගාමි සමාජවාදී කණ්ඩායමත් එක්ක නායකත්වය දුන්නේ, මම නම කියන්න, මම නම කියන්නේ අපිට යම් සදාචාරයක් තියෙන නිසා, ඒ හාමුදුරුව පෙට්‍රල් කෑන් එකත් අරගෙන තමයි අපේ හාමුදුරනේ අපේ නිවස ගාවට ආවේ. වැඩිය කියන්න ලැජ්ජයි, මම බෞද්ධෙක් හැටියට.
තමයි නිතර දෙකක් කාලයක්.
ඒ නිසා ඒ ඔක්කොම අද මුළු බල ප්‍රදේශ සියලු දෙනාම දන්නවා. ආවේ කවුද? ගෙට ගැහුවේ කවුද? ගිනි තිබ්බේ කවුද? අපේ කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ කරා. ඒකේ තියෙන බඩු ඔක්කොම අරගෙන ගියා. කම්පියුටර්, ලැප්ටොප් සියල්ලම. ගෙදර ඉස්සල්ලා ගිනි තියන්න කලින් ඔක්කොම මංකොල්ල ගෑවා. ගෙදර තිබ්බ වටිනා කියන ගෙනියන්න පුළුවන් සියලුම දේවල් ගෙනිච්ච ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එළිය තිබ්බ වතුර මෝටර් ගලවගෙන ගියා. දැන් ඒව අහුවෙලා තියෙනවා. දැන් අලව පොලිසිය තියෙනවා ඒවා. අඩුම තරමින් ගෙදර හිටිය බල්ලක් ජනිච්චා. මේ අරගල කරුව නෙමේ, පට්ටබල් හොරු මංකොල්ලකාරයෝ. මම එක පැත්තකින් සතුට වෙනවා. 1980ට පස්සේ ඉපදිච්ච තරුණය තරුණියෝ 1980ට 89 විච්ච දේවල් දන්නේ නැහැ. 1980ට 89 විච්ච දේවල් වලින් 100.01% පෙන්නුම් කරපු දවසක් තමයි 9 වෙනිදා. 100.01%. ඒ නිසා මම ඒ තරුණ තරුණියන්ට කියනවා, අරගලේ කියන්නේ ඕක නෙමෙයි. අපි මම 2004 දෙසැම්බර් 18 වෙනිදා දඹදෙන ආසනයේ සංවිධායක වුණේ. මම මැතිවරණ ගණනාවක් දිනුවා. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා, ප්‍රාදේශ සභා, අපි 7000යි 8000යි පෙළපාලිය එක ගෙදරකට ගලක් ගහන්න දුන්නේ නැහැ. අපි විපක්ෂයේ වැඩියෙන් ආරක්ෂා කරේ. එක ගෙදරකට ගලක් ගහලා තියනවා නම් අද දඹදෙන ආසනයේ මේ කතාව අහගෙන ඉන්න කෙනෙක් කියන්න, ශාන්ත බණ්ඩාර මැරියොත් එක්ක ඇවිල්ලා මගේ ගෙට ගැහුවා කියලා. එහෙම වැලි කටේක අපමණ රේණුවක දේශපාලන වශයෙන් අපි වැරද්දක් කරපු අය නෙමෙයි. දඹදෙන ආසනයේ විදුලිය තිබ්බේ නැහැ. මං ආසන නායකයා වෙනකොට
අවසන් කරන්න
ගරුතුමා. විදුලිය තිබ්බේ. අද 100% දක්වා විදුලිය දීලා ඒ හැමලමෙන්ම පාඩම් කරලා
ඉගෙන ගන්න
වාතාවරණය නිර්මාණය කරා. නගර ටික හැදුවා. නිවාස විශාල ප්‍රමාණයක් අපි සකස් කරලා දුන්න අහිංසක ජනතාව වෙනුවෙන්. මට ගහන්න ආපු අය ආවේ මං හදාපු පාරවල් වල. මම හදපු කාපට් පාරවල් වල ඇවිල්ලා මගේ ගෙදර ගිනි තියලා ගියා. අපි ඒවට වෛර කරන්නේ නැහැ. අපි ඒවට ප්‍රතිප්‍රහාරයල කරන්නේ නැහැ. හැබැයි මම කියනවා, එකක් අධිකරණයෙන් මං ඉල්ලනවා. අධිකරණයට ලොකු වගකීමක් තියෙනවා. මේ වෙලාවේදී අපේ විනිසුරුවරුන් තමන්ගේ ගෙට ගිනි තිබ්බොත් ඇති වෙන තත්ත්වය කල්පනා කරන්න. ඒ වගේම පොලිසියෙන් මං ඉල්ලනවා කිසිම විදියක මම කියන දේ අහන්න එපා. හරියට සාධාරණ පරීක්ෂණ කරන්න. ඒ සාධාරණ පරීක්ෂණය කරලා ඒ අයට දඬුවම් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා.
අවසන් කරන්න ගරු
මහත්මයා. විශේෂයෙන්ම මම මේ නිවස හදද්දි මං ඊයේ පෙරේද මාධ්‍යයට කියද්දි මං කිව්වා මේක මේ ගේ හදන්න අවුරුදු 50ක් විතර ඇති. අපේ දේවාපියෝ වැඩි හිටියෝ හදපු අය ඒ නිවස හදන්න නිවාස නැයි තුනක් ගත්ත කියලා ඒකට ලොකු ඉඩකඩක් දීලා තිබ්බා. කොහොමද නිවාස තුනක් ගන්න කියලා මං කියන්නයි නිවාස නැයි තුනක් ගත්තේ කියලා. එකක් ගත්තේ සම්පකාර සමිතියෙන් ණයක් ගත්තා. ඒක ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ මහජන බැංකුවෙන් ගත්ත ණයක් නාරම්මල. ඒක ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ ලංකා බැංකුවෙන් ණයක් කරන් තියෙන අය අනුන්ගේ කුණු හොයන අයට මං කියනවා ලංකා බැංකුවේ මේ පාර්ලිමේන්තු සභාවට කතා කරලා අහන්න එයාලා අවශ්‍ය උත්තරේ දෙයි. තුන් වතාවකට අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 14 වෙනිදා අවුරුද්ද දවසේ ඇවිල්ලා ගේ වට කරගෙන කුණු හරප කියලා කෑ ගහද්දි මගේ පුංචි දියණිය කම්පාවට පත් වුණා. ඒ කම්පාවට පත්වීම ගැන මම මාධ්‍යයට කියන්න ගියාම මගේ ඇස්වලට කඳුළු ආවා. රජෙක් වුණත් ජනාධිපති වුණත් අගමැති වුණත් දාමරිකෙක් වුණත් හොරෙක් වුණත් කම්කරුවෙක් වුණත් තමන්ගේ දරුවෙක් කම්පණයට පත්විච්චාම නෙතර කඳුලක් එන්නේ නැත්නම් ඒ නියම පියෙක් නෙමෙයි. ඒ නිසා ඒකත් හාස්‍යයෙන් ලක් කරලා තිබ්බා. මගේ යාළුවෙක් කිව්වා ඕවා ගණන් ගන්න එපා. හරියට දරුවෙක් හදාන්න පුළුවන් එකක්
හරි. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
එහෙම නැත්නම් හරියට දේවෝපියන්ගේ කියෙක්ගෙන් ජාතක විච්ච කෙනෙක් කවදාවත් ඕක කියන්නේ නැහැ. ඒ නිසා නියම විදිහට දරුවෙක් ජාතක කරන්න බැරි විච්ච දරු සෙනෙහස පිය සෙනෙහස කියන අඳුරන්නේ නැති අය තමයි ඕක කියන්නේ නැත්තේ කියලා කිව්වා. අවසන් කරනවා මං මේ අරගල කරන සහෝදරවරුන්ට මං කියනවා දැන් ජනාධිපති ලේකම් කාර්යාලේ දොර විතරක් නෙමෙයි වැහිලා තියෙන්නේ. සංචාරකයෝ ලංකාවට එන දොරත් වැහිලා තියෙන්නේ හින්දා.
අවසන් කරන්න.
ඒ වගේම ආයෝජක එන දොරත් වැහිලා තියෙන්නේ. මේ චේගුවෙරා චේ ගොඩක් තරුණයෝ ආදරය කරන කෙනෙක් කියපු කතාවකින් මම මේ පේලි දෙකෙන් අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. සත්‍ය විප්ලවවාදියෙකුට මඟ පෙන්වන්නේ ආදරය, උසස් හැඟීම්, මනුස්සත්වයේ යුක්තියේ සහ සත්‍යයේ ආදර හැඟීම්. මේ ගුණාංග නැතුව සැබෑ විප්ලවවාදියෙක් පහළවන්නේ නැහැ කියලා මා නෙමෙයි චේ කියලා තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරනවා අනුන්ට අපහාස කරන්නේ කරමින් සතුටු වෙන්නේ තමන්ගේ ජීවිතේ අසාර්ථක වෙච්ච පුද්ගලයින්. මගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ
සත්‍ය
තුල ජීවත් වන්න කිසිදා කිසියෙකුට පරාජය කළ නොහැකි කියන දේත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ බලවේග වලින් මේ උත්සාහයන් වලින් මේ වගේ පහර දීම් වලින් ගිනි තැවීම් වලින් අපේ දේශපාලනය නවත්තන්න බෑ. මම දේශපාලනයෙන් සමු ගන්න හිටියේ
මේ නවවෙනි
පාර්ලිමේන්තුවේ. නමුත් ඒකත් ජනතාවත් එක්ක කතා කරලා ඉදිරියේදී තීන්දුවක් ගන්නවයි කියන එක මතක් කරමින් මානේ හෙඩෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු අශෝක ප්‍රියන්තමැත්තම ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. මන්ත්‍රීවරු තව 20 දෙනෙක් ඉන්නවා අපේ ආණ්ඩු පක්ෂේ. විපක්ෂෙත් මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා. කාලය හරියට කළමනාකරණය කරගෙන හැමෝටම එකම විදිහේ දුක් වේදනාවල් කන්දක් එක්ක තියෙන්නේ. වෙලාව වෙනසක් වුණොත් ඒ තවත් අපේ මන්ත්‍රීවරයෙකුටමයි මේ අසාධාරණ වෙන්නේ. බොහොම ස්තුතියි. නියෝජ්‍ය ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියන දෙකම කිව්වා. අඩුවෙන්මයි ඇහෙන්නේ. නෑ ආණ්ඩු පක්ෂේ ඉතින් මම ආණ්ඩු පක්ෂයෙන් නේ එතෙන්ට එන්නේ. ඔබතුමාගේ විපක්ෂේ දෙකම කිව්වා බය වෙන්න එපා. හරි අශෝක ප්‍රියන්ත මැත්තෝ ඔබතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මගේ වෙලාව දැන් ඉඳන් සටහන් කරන්න.
හරි 52යි.
ඔබතුමාට පළමුවෙන්ම ස්තුතිය ගෞරවය, ඒ වගේම සුභාශිංසනය එකතු කරනවා ඔබතුමාට මේ ලැබුණු තනතුර පිළිබඳව. ඒ වගේම පාර්ලිමේන්තුවේ අපිත් එක්ක හිටපු අතුකෝරල් අයියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මමත් අද මේ විවාදයට එකතු වෙන්නේ අලු කුඩු සහිත මගේ නිවස මංකොල්ල කාපු විනාශ කරපු කුඩු පට්ටම් කරපු ඒ කතාවත් එක්ක. නමුත් මං ඒ කතාවේ දුක මේ සභාවේ වැඩි කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ අයට මම වෛර කරන්නෙත් නැහැ. 2011 ප්‍රාදේශ සභාවෙන් දේශපාලනය ආරම්භ කරපු, 2013 පළාත් සභාව නියෝජනය කරපු, 2015 එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව ආපු, 2020 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුව ආපු මම ඒ මැතිවරණ හතරම ජයග්‍රහණය කරලා කිසිදු ගෙදරකට චමින්ද මන්තුමා ගල් කැටයක්වත් ගහලා නැහැ. පල්ලෙහා ඉන්න හෙක්ටප්පා මහත්ය සාක්ෂිදරයි. නමුත් සිදු වෙන සිදුවීම සිදු වෙලා ඉවරයි. ඒ තුලින් කාට හරි මොනව හරි ලැබුණා නම්, ඒ තුලින් කවුරු හරි මේ රටේ ප්‍රශ්න විසඳුණා නම්, අපිට ඒක ඉතිහාසෙට අනාගතයට කතාවක් ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ඒ තුල කිසිදු ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. ඉතුරු වුණේ මේ රටේ තවත් ඛේදනීය දවසක්, ඛේදනීය සිදුවීමක් සිදුවීම විතරයි. නිවසේ තිමුණු රජයට අයිති වාහනේ කුඩුකලේ අශෝකයා වාහනයක් ගෙනල්ලා හංගලා කියලා. අද රජයට අහිමි වුණු 100,800 විතර දීපල කුඩු කරගත්තේ ඔවුන්ගේම දීපල විදිහට. එනිසා මේ කතාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතනින් නතර කරගන්න පුළුවන් ක්‍රමවේදයක් රටේ අපිට ගොඩනගන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඒක තමයි ජයග්‍රහණය කියලා. ඒක කරන්න දැනට වගකීම තියෙන මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ 225 තුල තමයි ඒකට විසඳුම් හොයන්න පුළුවන්කම තියෙන්නේ. මම ආරාධනා කරනවා මේ 225 එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ගේ ඉන්ධන ප්‍රශ්න, මේ රටේ මිනිස්සුන්ගේ විදුලි ප්‍රශ්න, මේ රටේ මිනිස්සුන්ට ඉදිරියේදී මූණ පාන තියෙන ආහාර ප්‍රශ්න විසඳුම් හොයන්න කාලයක් එකතු කරමු. ලැජ්ජ නැද්ද? 2,000 වට කරගත්තු, බැරේල් දාගත්තු, කණු බැඳලා ස්ථීර බාධක බැඳගත්තු ඔස්සේ ටී-ෂර්ට් එකක් දාගෙන මේ ඇඳුම හංගගෙන පාර්ලිමේන්තුවට එන්න සිදුවීම පිළිබඳව හොඳට හිතලා බලන්න. මම විතරක් නෙමෙයි, බොහොම කෙනෙක් මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ. අද උදෑසන මම තනියම වාහනේද්දී මීට පෙර ඩිපෙන්ඩර් රථ දෙක තුනකින් ඇවිල්ලා අර අපේ ඇතුල් වෙන පෝටිෆෝ එක ළඟ දොර අරින්න බලාගෙන හිටපු, බෑග් එක අරන් එන්න බලා හිටපු මැති ඇමතිවරු හැංගිලා ඇවිල්ලා අර ගරාජ් එකෙන් බැහැලා එනවා මම දැක්කා. ආද දැක්කා. ලැජ්ජ නැද්ද? අපි හැමෝටම පුළුවන් නම් මෙන්න මේ කාරණාව අවසන් කරන්න, බැරි නම් මේ කාරණාව අපිට අවසන් කරන්න. තියෙන බලතල කොහෙද මන් දන්නේ. පාවිච්චි කළ මේ පාර්ලිමේන්තුව මාස දෙක තුනකට හරි හතරකට පහකට වහලා අපි මේ ප්‍රශ්න විසඳමු. ඒ විසඳුම් කරන්න පුළුවන් මහජන නියෝජිත විදිහට 225 අපිට වගකීමක් තියෙනවා. ගරු කතානායකතුමනි, සියලුම අනිකුත් මහජන නියෝජිතයන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන වලට වගකීමක් තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වගකීමක් තියෙනවා. ඔවුන්ට උගන්වන ආචාර්යවරුන්ට වගකීමක් තියෙනවා. කොයිද විශ්වවිද්‍යාලේ වැඩක් නැහැ. සමහර විට අද දවසින් පස්සේ මගේ ලොකු පුතා ගෙදරේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට සමුදීලා ඔහුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන්න බැරි වෙයි. 23 වෙනිදා පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට මගේ දුවට පෙනී ඉන්න කොළ කෑල්ලක්වත් ඉතුරු කළේ නැහැ. නමුත් ඒවා අපි විඳදරා ගන්නම්. හැබැයි තවත් පරම්පරාවකට මේ ප්‍රශ්න ඉතුරු කරනවා නම් අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, අපි මේ පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරලා, ඒ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට අපේ නීති අනුමත කරලා යවල වැඩක් නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, නීතිය පේන්නේ කොහෙවත් ක්‍රියාත්මක වෙන පිළිබඳව රජයට, රාජ්‍ය නිලධාරීන්ට, මහජන නියෝජිතයන්ට, රටේ පුරවැසියන්ට කිසිම පැහැදිලිතාවයක් නැහැ. එනිසා මේ නීතිය ක්‍රියාත්මක කරන අඩු වැඩි තැන් මම කාවත් සුද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම විචේරත් අපේ පාර්ලිමේන්තු මන්තුමත් එක්ක එකඟ වෙන්නේ නැහැ. එතුමා මේ කතාව තුළ එතුමාගේ උත්සාහ කළේ තමන්ගේ පාක්ෂිකයෝ ටික නිර්දෝෂී කරන්න. එනිසා ඒක එහෙම කරන්න දෙන්න එපා. කාට හෝ ලොකු කුඩා තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරලා නැවත මෙවැනි පූර්වාදර්ශයක් රට තුළ ක්‍රියාත්මක නොවන ආකාරයක නීතිය පොදුවේ සැමට ක්‍රියාත්මක කරලා මේ රට ගොඩනගන්න පුළුවන් මාවතක් නිර්මාණය කරන්න. මම වැඳලා ඉල්ලනවා මේ රට ගොඩනගන්න පුළුවන් විශේෂයෙන්ම අධ්‍යාපන ශ්‍රේෂ්ඨී දරුවන්ගේ අධ්‍යාපනයෙන් ගොඩනගන්න පුළුවන් ගුරුවරු තමන්ගේ අයිතිවාසිකම් අවශ්‍යතාවයන් පසක දාලා එන්න දරුවන් හදන්න. ඔවුන්ට කියලා දෙන්න මේ සමාජයේ වැදගත්කම, මේ සමාජයේ තියෙන වටිනාකම, මේ රට තමන්ගේ අයිතිය මේක කියලා දෙන්න. කියලා දීලා විදේයුත්තන්ට පුදන්න, ගරුකරුත්තන්ට ගරු කරන්න, විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ මේ ආයතනට ගරු කරන්න, ඒ ආයතන වලින් ක්‍රියාත්මක කරන ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කරන්න ඔවුන්ට කියලා දෙන්න. එතනින් පස්සේ අපි මහජන නියෝජිතයේ ආදර්ශමත් වෙමු. එතකොට ඒ මහජන නියෝජිතයෙක් වෙන්න තව ඒ කැමති වෙයි. අද වෙදී මහජන නියෝජිතයෙක් වෙන්න කවුරුත්ම කැමති නෑ.
කරුකු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඛේදනීය තත්වයක් අනාගතේ මේ 225 නැතුව මේ රට පාලනය කරන්න බෑ අනාගතේ මට බයක් තියෙනවා කවුරු මේ 225 තුල එක්ක අප්පා මැතුමනි ඇවිල්ලා ඉඳගනීද කවුරු නියෝජනය කරයිද මට බයක් තියෙනවා ඒ නිසා අපි හැමෝම පාටපක්ෂ ભેදකින් තොරව මේ 225 ගෞරවාන්විතභාවය රකින්න වගේම එහින් පණිවිඩයක් සමාජගත කරනවා වගේම මේ රට ගොඩනගන්න අපි හැමෝගෙම තියෙන ශක්ති ප්‍රමාණය එකතු කරන්න
ප්‍රවීණයෝ ඉන්නවා කාලයක් තියෙන ඔබතුමා
මම අවසන් කරනවා ප්‍රවීණයෝ ඉන්නවා දක්ෂ අය ඉන්නවා නිර්මාණශීලී හැකියාවන් තියෙන අය ඉන්නවා මේ හැමෝටම එකතු වෙන්න කාලේ මම අද දැක්කා කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරද්දි සජබේ හරින් ප්‍රනාන්දු මන්තුමාල වැනි අය ඇමතිකම් ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඇමතිකම් ගත්තා ඒ වගේම පොහොට්ටුවේ ඇමතිකම් ගත්තා ඒ වගේම ස්වාධීන කණ්ඩායම් ඇමතිකම ගත්තා මේක සත්භාවයෙන් අරගෙන රටේ පුරවැසියට මේ පණිවිඩය ගෙනියන්න කටයුතු කරන්නට ඕන විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරන්නම් මේ සියල්ලටම වඩා දෙකෝටියකට එහා ගිය පුරවැසියරත් වගකීමක් තියෙනවා අද බලන්න අද සමහර විට පුරවැසියාගේ ක්‍රියාකාරකම් නිසා රාජ්‍ය දේපොළ රාජ්‍ය ධනේෂ් රාජ්‍ය නිෂ්පාදන සහ රජයේ උපයන්න තියෙන බොහෝ දේ මේ සමාජයට අහිමි වෙලා තියෙනවා දින ගාන අරගලය තුල තහතන් කරාට වැඩක් නැහැ දින ගාන තුල මෙරට ආපස්සට ගියා මිසක් මෙරට ඉදිරියට යන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා මගේ අවසන් පණිවිඩය අපි එක හැමෝම එකතු වෙලා නැවත ලැජ්ජා සහගත නැති පාර්ලිමේන්තුවක් අපිට අර ඔස්ලෝ පාර්ලිමේන්තුවට ගේට්ටුව ළඟට එහෙම නැත්තම් එතනින් ඇතුල් වෙන තැන නෝවේ ඔස්ලෝ පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොර ළඟට පයින් එන්න පුළුවන් පයින් එන්න පුළුවන් නමුත් අපිට 3-4 දහස් මැද්දේ හරි ලැජ්ජ සහගත විදිහට පාර්ලිමේන්තුවට එන්නලා තියෙන්නේ මේ කතාව අපි අවසන් කරන්න පුළුවන් අපි හැමෝටම ඒක කරමු කියලා ඔබට ආරාධනා කරමින් මා නිහඬ වෙනවා හැමෝටම බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්තුමනි මේ ඊළඟට ගරු හෙක්ටර් 5 මැද්දේ ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා ඕඩර් ප්ලීස් ගරු සාන්ත බණ්ඩාර මැතිතුමා මූලාසනයට
පාර්ලිමේන්තුවේ කතා කරනකොට කතා කරන්න තියෙන ප්‍රශ්න ගත්තාම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද මොකද අපි දන්නවා පාර්ලිමේන්තුවේ වේදනාවෙන් කතා කරන මන්ත්‍රීතුමාලා වැඩි එයාගේ නිවෙස් වලට සහ එයාගේ දේපොළ වලට වගේම සමහර අයගේ ජීවිත හානි වෙච්ච කරුණු කාරණා තමයි වැඩියෙන් කතා කරන්න අද දවසේ. නිසා මම හිතනවා අපි අපේ අමර කීර්ති අතුකෝරළ ගරු මන්ත්‍රීතුමාව සිහිපත් කිරීම. තාමත්ම නිහතමානී අහිංසක මන්ත්‍රීවරේ. එතුමා මියගිය ත්‍රස්තවාදීන්ගේ අතින් විදියට තමයි මියගිය එතුමා. එසැතුමාව සිහිපත් කරන එක මම හිතනවා මගේ යුතුකමක් හැටියට මම සලකනවා. මොකද මම මේ සිද්ධිය සමාජ මාධ්‍ය ජාල හරහා දැක්කහම මට එක විටක හිතුණා මේ වර්තමාන ශ්‍රී ලංකාවේ මෙවැනි දේවලු සිද්ධ වෙනවාද කියලා. හැබැයි ඒක සිද්ධ වුණා. අපි සියලු දෙනාටම මේක හොඳ පාඩමක් කියලා මතක තියාගන්න. මොකද මෙවැනි ආකාරයේ සිදුවීම් සිද්ධ වෙන්න ඒ කවුරු හෝ කණ්ඩායමක් ඒකරාශියලා මේ වැඩේ කරන්න මේ රටේ ජනතාව ඒකට සහයෝගය දෙන්න පෙළගැස්සීලා තියෙන ආකාරය සම්බන්ධව අපි සියලු දෙනාටම වගකීමෙන් බාර ගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේක මෙහෙම වුනේ? මෙහෙම කරගත්තේ මේ ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනාම එකතු වෙලා. ඒක තමයි මේ ඡන්ද ක්‍රමයත් එක්ක ඒවහා සමානවම මේ දේශපාලන ක්‍රමවේදයත් එක්ක ඉස්සරහට ගියා. මේක පාර්ලිමේන්තුවට විතරක් සීමා වෙච්ච කාරණාවක් නෙමෙයි. අර කියපු විදියට සමස්ත ශ්‍රී ලංකාවටම සම්බන්ධ වෙච්ච කාරණාවක්. අපි දන්නවා ඡන්දකදී ඡන්ද ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා ජනතාව. අපි දන්නවා අරක්කු බෝතලෙට තියෙන තැන, කැම්පස් වලට තියෙන තැන, කික මුදල් වලට තියෙන තැන ඡන්දෙදී. ඒ නිසා මතක තියාගන්න තමුන්නාසලා එදා 69 ලක්ෂයක් ඡන්ද ගන්නකොට තමුන්නාසලා අතින් ඒ 66 ලක්ෂයක් ඡන්ද ගන්නකොට මේ රටේ විශාල වැරද්දක් තමුන්නාසල අතින් සිද්ධ වුණා එදා. එදා වේදිකාවල තමුන්නාසල කියපු කතා ටික, ඒ පට්ටපල් බොරු ටික නැවත වතාවක් තමුන්නාසල ජයග්‍රහණය කරලා මෙතෙන්ට ආවිල්ලා වාඩි වුණාට පස්සේ ඒක බලපෑවා. ඒක සමස්ත පාර්ලිමේන්තුවටම බලපෑවා. සමස්ත රටටම බලපෑව. අද අපිට සමහර දේවල් දැක්කම හිරිකිතයි. අපි ඉන්න පක්ෂ දිනගෙන ගත්තාම සමහර දේවල් හිරිකිතයි. මොකද අමනාසල දන්නවා රටේ සිද්ධ වෙච්ච කාරණාවල්ද කිසිම දෙයක් ආයෙ හංගන්න ඕනේ නැහැ. අතීතයේ ඉඳලා සිද්ධ වෙච්ච දේවල් සහ තමුනාසල බලයට ආවට පස්සේ සිද්ධ වෙච්ච දේවල්. මේ වර්තමාන ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ඒ ගත්ත තීන්දුව තීරණ ටික තමුනාසලේ වගකීම් ටික බාර ගන්න ඕනේ. එතන වැරදි වෙච්ච දේවල් ටික තමුනාසල කියන දේවල් අහපු නැති එක ඒකාධිපතියෙක් බිහි කරපු එක ඒ බිහිම අනුව ඒ ගත්ත තීන්දුව තීරණ රටේ සමස්ත ජනතාවටම වැරදි වෙච්ච එක. ඒකට තවත් ගෙනල්ලා තමුනාසලා විශ්වත් ගෙනල්ලා තවත් කෙනෙක් රාජපක්ෂලා පවුල ගෙනල්ලා අතුරට දාගෙන තමුනාසලා වරද්දගත්. ඒ වරද්දා ගැනීම දිගටම එනවා. ඒක දිගටම එනවා. පාස්කු පහරේ ඉවර වෙලා අවුරුදු 3ක් ගත වෙද්දී එදා පාස්කු පහරේ ඒ දේවස්ථානත් එක්ක ඒ හෝටල් ටික ගිනි අරගන්නකොට මෙරට අයිංසක මිනිසු මහ පොළවේ වැටලා ලේ මත මැරලා වැටෙනකොට අවුරුදු 3ක් යනකොට මුළු ලංකාවම එකට ගිනි ගත්තා. මතක තියාන මුළු ලංකාවම එකට ගිනි ගත්තා. මේ ගිනි ගත්ත කරුණු කාරණා සම්බන්ධව අපි සියලු දෙනා නැවත 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 මේක හැරිලා බලන්න ඕන මොකද්ද මේකේ මේකේ ප්‍රශ්න ටික කියලා. ඒසම මට තියෙනවා විශේෂයෙන්ම කතා කරන්න අද වර්තමාන ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මට ප්‍රශ්නේ කවුද මේ රටේ ජනාධිපතිවරයා? එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමතිවරයෙක්ව පත් කරද්දී ඒ පත් වීම දෙන්න අස්සම් කරන්නේ කවුද?
ජනාධිපති.
කවුද එතුමා ජනාධිපති? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතකොට ඇමතිවරයෙක් දිවුරුම් දෙන්නේ කවුරු ඉස්සරහා පිටද? ගෝඨාභය ජනාධිපතිතුමා ඉස්සරහා පිට. එතකොට ගෝඨාභය ජනාධිපතිතුමා ෆේල්ද?
ෆේල් කිව්වේ කවුද?
කළු පට්ටියක් දාගෙන ෆේල්ද? දැන් ප්‍රශ්නයක් තියෙනවා ෆේල්ද පාස්ද කියලා. දැන් මේක ප්‍රශ්නයක්. මේක ෆේල්ද පාස්ද කියන එක. එතකොට දැන් මේ ප්‍රශ්නේ දැන් අපි කොහෙද ඉන්නේ?
ඕගොල්ලෝ පැත්තට
ඇහුවා. අපි මොනවද කියන්නේ? අපිට මෙතන ඉඳන් මොනවද කියන්න පුළුවන්ද? අපිට මෙතන ඉඳන් මොනවා හරි කියන්න ශක්තියක් තියෙනවද? තමුන්නාසර විතරක් නෙමෙයි අපිටත් ප්‍රශ්නයක් එක මතක
තියාගන්න.
එතන මේ රට අද මොනවද ඉල්ලන්නේ? මේ රට ඉල්ලන්නේ මේ දේශපාලන බඩගෝස්තරවාදී මේ කාලකන්ණි දේශපාලන ක්‍රමය නැති කරන්න කියලා. එහෙම එකක් මේක ඉල්ලන්නේ. හැබැයි එහෙම ඉල්ලනකොට නැවත වතාවක් ඒ කාලකන්ණි ක්‍රමයටම ඒ දේශපාලන ක්‍රමවේදයටම යනවනම් තමුනාසල අපි මෙතන ඉඳගෙන මොන බම්බුවක්ද ගහන්නේ? මොනවද කියන්නේ රටට? අපේ වගකීම මොකද්ද මේ රටේ? අපේ වගකීම තමයි මේ රටේ මේ දැන් රටට වෙලා තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු දෙන එක. එදා අරලිය මා මන්දිරේ තමුනාසල ඒක රාසි වෙලා එදා අග්‍රාමාත්‍යවරයාට යන්න සුබපාතම හැම නැත්තම් එතුමා කරපු සේවය අගය කිරීමට ලක් කරා නම් ඊට පස්සේ කවුරු හරි කණ්ඩායමක් ගෙනහිල්ලා අර ගෝඨාභයගමට ගහපු නිසා තමයි මේ විනාශය එකපාර සිද්ධ වුණේ රටේ. සියලු දේ ගිනිගත්. එතකොට මුළු ලංකාවම පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න ගත්තේ ගෙවල් ගිනි තියන නෙමෙයි. හැබැයි කණ්ඩායමක් ගිහිල්ලා ගෙවල් ගිනි තිබ්බා. ඒ නිසා මම ඔබතුමන්ලාගේ ඉල්ලනවා ඒ ගෙවල් ගිනි තියපු මිනිස්සු හරියටම හඳුනා ගන්න. මොකද අපි දන්නවා සමහර අයව එක එක්කෙනාට තියෙන තරහකාරු නිසා ඇවිල්ලා කියනවා අරයව දාන්න මෙයව දාන්න එහෙම කරනවා මේ වෙලාවේ. අන්න ඒවට අහු වෙන්න එපා. මොකද එතකොට නියම වැරදිකාරයා එතනින් ඉස්සලා යනවා. ඒ වැරදිකාරයා හැමදාම බේරෙනවා. ඒ නිසා නියම වැරදිකාරයා වල්ලගෙන තමුන්නාසලේ වැඩි කරන්න. හැබැයි මතක තියාගන්න තමුන්නාසලගේ වෙච්ච වැරද්ද ඒ අරලිය ගහ මන්දිරේ ඉඳලා ගිහිල්ලා ගෝඨාභය ගමට ගිහිල්ලා ගහලා ඒ කරපු ක්‍රියාවලියේ වැරද්ද ඒක නිවැරදි කරන්න බෑ කවදාක්වත්. ඒ නිසා තමුන්නාසලේ පාඩම සියලු දෙනා ඉගෙන ගන්න ඕන විතරක් නෙමෙයි ඒ රටේ සාමකාමීව උද්ඝෝෂණයට ආපු කණ්ඩායම් එයාගේ මතයට තමුන්නාසල ගරු කරන්න. ඒ නිසා තමයි අපි කියන්නේ ගෝඨාභය හෝම් කියන එක අපි හැමදාම කියනවා. ඒ ජනතාවත් එක්ක හිටගෙන අපි කියනවා ගෝඨාභය හෝම් කියලා. අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉස්සරහට ගිහිල්ලා දියුරුම් දෙන්න නම් බෑ ඇඳුමක් ඇඳගෙන. ඒක පෑදිලිව කියන්නේ දියුරුම් දෙන්න නම් බෑ ඇඳුමක් ඇඳගෙන. මොකද හේතුව අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ප්‍රතිපත්තිකරුකෝ අපි දේශපාලනය කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා මේ වෙලාවේදී රටේ තියෙන ප්‍රශ්න ටික අපි හරියට අඳුනා ගන්න ඕන. දැන් රන්ලික්කපසිංහ මැතිතුමා තනි මන්ත්‍රීවරයෙක් හැටියට ගිහිල්ලා අගමැති ධුරේ බාරගත්තේ එතුමාට කරන්න පුළුවන් නිසා. හරි, අපි සමග ජන බලවේගයේ හැටියට අපි සූදානම් අවශ්‍ය කරන සහයෝගය සම්පූර්ණ ආණ්ඩුවට දෙන්න. අය අමුතු දෙයක් කරන්න දෙයක් නැහැ. අපි මෙතන ඇවිල්ලා වාඩි වෙලා තමුනාසලා ඉස්සරහා පිට තමුනාසලා ගන්න තීන්දුව తీරනකොට අපි සහයෝගය දෙනවා නම් ඊට වඩා මොනවද රටේ කරන්න තියෙන්නේ? ආණ්ඩුවකට විපක්ෂයෙන් කරන්න තියෙන කාරණා. හැබැයි ජනතාව අපිව පත් කරේ විපක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න. අපිව පත් කරේ නැහැ ආණ්ඩුව කරන්න. අපි විපක්ෂයේ ඉඳගෙන අපේ වගකීම විපක්ෂයේ හරියට ඉෂ්ට කරන එක විතරක් නෙමෙයි, අද වර්තමානයේ ආණ්ඩුවට ඕන ඒ උදව්ව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෝලිං ටික නැති කරන්න, ගෑස් ටික ගෙනත් දෙන්න, බෙහෙත් ටික දෙන්න, අධ්‍යාපනය හරි විදියට හදන්න ළමයින්ට, ඒ වගේම මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ කන ටික දෙන්න අවශ්‍ය කරන බඩු මිල පල්ලෙහාට දාන මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපිට දෙන්න පුළුවන් හැකි සෑම දෙයක් අපි දෙන්න සූදානම්. මේ එක එක්කෙනා කියනවා කතන්දර, අපේ නායකයාට අග්‍රාමාත්‍ය දුර බාර ගන්න කියනකොට ජනාධිපතිවරයා මේ ඔබතුමාලගේ අග්‍රාමාත්‍යවරයා අයින් වෙලා හිටියේ නැහැ වෙලා. පැය ගානකට ඉස්සෙල්ලා කිව්වේ. ඒ කියපුවම අපි ජනාධිපතිතුමාට යවුවේ නැහැ, අපි බාර ගන්නෙ නැහැ කියලා. අපි දවස් 4ක් විතර කාලයක් අපි මේක සාකච්ඡා කරා. අපි ආර්ථික විශේෂඥයෝ ගෙනල්ලා සාකච්ඡා කරා. අපේ පක්ෂය විතරයි පිටින් සියෝ දෙනාම ගෙනල්ලා සාකච්ඡා කරා. මහ බැංකුවේ අධිපතිවරයා ගෙනාවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙනාවා. වෙනින් හිටපු සියලු විශේෂඥයෝ ගෙනල්ලා අපි සාකච්ඡා කරා. තානාපතිවරයෙක් සාකච්ඡා කරා. ලෝක සංවිධානයක සාකච්ඡා කරලා අපි වැඩපිළිවෙලකට ආවා. ඒ වැඩපිළිවෙල අවසානයේ තීන්දුව කරනකන් තමයි අපි හිටියේ. අපිට එකපාර දුන්නා කියලා ගිහිල්ලා පුටුවට වාඩි වෙලා ඔතන මැද කේක් ගෙඩිය තිබ්බා වගේ රටම විනාශ කරලා මේ රටේ මේ අග්‍රාමාත්‍ය දුර අපිට අවශ්‍ය නැහැ. අපිට ගිහිල්ලා ඔතන වාඩි වෙලා ආණ්ඩුවේ ඉන්න විදියට මේ රටේ මිනිසුන්ව පාවා දීලා ඉවර වෙලා අපේ පක්ෂ මිනිසුන්වත් පාවා දීලා ආණ්ඩුවේ ගිහිල්ලා වාඩි වෙන්න අපිට උවමනාවක් නැහැ. අපිට ඕනේ රට හදන්න, මේ රට බේරගන්න. අන්න ඒකට අපි වගේ කීම් ටික බාර ගන්න අපි සූදානම් වුණා. ඒ නිසා තමයි අපි දින කාලයක් ගත්තේ. අපි හැම කෙනාගෙන් ඇහැව්වා මාස 3ක් 4ක් 5ක් 6ක් යනකොට මේ පෝලිං ටික නැති කරලා මේ රටේ මිනිසුන්ට කන්න ආඳින්න මේ බෙහෙත් ටික, ඒ විතරක් නෙමෙයි තෙල් ටික ගෑස් ටික දෙන්න පුළුවන්ද කියන එක. හැම කෙනෙක්ම කිව්වේ එහෙම එකපාර අපිට දෙන්න බැහැ කියන එක. යම්සි කාල සීමාවක් යනවා කියන එක. ඒ කාල සීමාව පෙළගස්සගෙන ඒකට වගකීම් ටික බාර දෙන්න මිනිසු ටික හදාගෙන ඒ ආයතනත් එක්ක ඒ වගකීම් බාර ගන්න අවශ්‍ය කරන කමිටු ටික හදලා මේ සියලු දේ හදලා තමයි අපි ලිපි ඇරියේ ජනාධිපතිවරයාට දැන් දෙන්න අපි වගකීම් බාර ගන්නවා කියලා. හැබැයි ජනාධිපතිලට පුළුවන් ද පොරොන්දු කරා පොරොන්දු දෙන්න එක එක්කෙනාට? මේ රටේ පොරොන්දුව තියෙන්න ඕන ජනතාව මත. පොරොන්දුව තියෙන්නේ පෞද්ගලික කෙනෙක් එක්ක නෙමෙයි. හැබැයි පොරොන්දුවක් දීලා නිසා ඒක බෑ කිව්වා. දැන් මේක ආසෙ තිබෙන කුමන්ත්‍රණේ අපි දන්නේ නැහැ. හැබැයි අපිට අහන්න ලැබුණා කණ්ඩායමකට තමුන්නාසනේ කණ්ඩායමක කිව්වා කියලා. තව මාස 5ක් 6ක් යනකොට රණල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි අග්‍රාමාත්‍ය ධුරේ ඉන්නේ. අග්‍රාමාත්‍ය ධුරේ ඉන්නේ අපේ මිනිහකෙන් සම්බල කලබල වෙන්නේ නැතුව හිටපල්ලා අපි නැවත වතාවක් එතෙන් දෙනවා කියලා.
ඔබතුමාට විනාඩි දෙකක්.
සර් මේක ගේමක්ද? නැතිද? ඒසා විශේෂයෙන් එක යමක් කියන්න විනාඩි දෙකේ අවසානයේ. දැන් අපි කතා කරන්නේ දැන් මේ කතා කරද්දී රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපනයනය කරන වැඩසටහන් වලදී අපනයන දිරිමත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි දීවර ශ්‍රේෂ්ඨය අරගත්තා. මොකද මට ගොඩක් සමීප නිසා මම මේ කියන්නේ. දැන් බෞද්ධන යාත්‍රා 200ක් 300ක් 400ක් විතර මේ වෙනකොට මූදට යන්නේ නැතුව නතර කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඩොලර් මිලියන 380කට වඩා 2021 ආදායමක් අරගත්ත අපනයනේ වස්ස අපනයනේ කරලා. ඒ නිසා මේ තෙල් ඉහළ යාමත් තෙල් කලට වේලාවට ලබා නොදීමත් අමතර කොටස් ටික මිල ඉතාමත්ම අධික ලෙස ඉහළ යාමත් ඒ වගේම බෝට්ටුවක් පිටත් කරන අවස්ථාවේදී අවශ්‍ය කරන අංගෝපාංග ටික අරගන්න විශාල මුදලක් යන නිසාත් මෙයාට මේ බෝට්ටු පිටත් කරගන්න බැරි නතර වෙලා තියෙනවා. මේ නතර වීම නිසා මත්ස්‍ය සම්පත ගොඩට ගේන්න ක්‍රමවේදයක් නැහැ. ඒ ක්‍රමවේදේ නැතුණාම නැති වෙන්නේ මොකද්ද? විදේශ විනිමය හම්බෙන එක අපිට නැතු වෙන්නේ. ඒතර අපි මේ නැති කරගන්නේ විදේශ විනිමය. හැබැයි අපිට ක්‍රමවේදයක් අපි සකස් කරලා නැහැ. දීවරයට එහෙම නැත්නම් මහා බෝට්ටු යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අවශ්‍ය ශක්තිය නිර්මාණය කරගන්න ඒ සැලසුම හදලා නැහැ අපි මේ එකක විතරයි මම මේ කියන්නේ. ඔය වගේ හැම අංශයක් හැමාංශයක්ම අපනයනය කරලා විදේශ විනිමය ලබා ගන්න අංශ සියල්ලම කඩම් වැටලයකට සැලසුමක් හදලා නැහැ. තාම සැලසුමක් නැහැ මෙතන. අපි ඉල්ලන්නේ සැලසුම් ටික දෙන්න මේ රට වෙනුවෙන්. එතකොට මං කියනවා මේ මහා බෝට්ටු වගේම සාමාන්‍ය ධීවර ජනතාව අපේ සාමාන්‍ය ධීවර ජනතාව මුහුදට ගියා නම් අද රටේ ජනතාවට මාළු ටිකක් තියෙනවා ලාබෙට ගන්න. එතකොට ධීවරයට තෙල් ටික වෙලාවට දෙන්න ක්‍රමවේදයක් සකස් කරලා නැහැ. ඒ නිසා මං ඉල්ලනවා මේ තෙල් මං හිතන බෞද්ධන යාත්‍රා හිමියන්ගේ ඒ විදේශ රටවලට අපනයනය කරන මත්ස්‍ය අපනයනය කරන කම්පැනිත් මේ සියල්ල එකට එකතු කරලා ඒ අය ගේන ඩොලර් පාවිච්චි කරලා අඩු ගන්න ඒ අයට වෙනම තෙල් ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන මේ අපේ අපනයනයේ ශක්තිමත් කළ විදේශ විනිමය වැඩි කරගන්න නම්. ඒත් එක්කම ඇත්තටම පෝර ප්‍රශ්නය නිසා අද කඩම් වැටලා තියෙන මේ කෘෂිකර්මාන්තය මේක ගෙවතු වගාවත් එක්ක වැඩපිළිවෙලක් හදන වැඩපිළිවෙලක් හදන්න තමුනාසලා අපිට විපක්ෂය හරියට වගකීමක් බාර දෙන්න. අපි සූදානම් ඒ වගකීම් ටික බාර ගන්න. අපිට දෙන්න දිස්ත්‍රික් වශයෙන් වගකීම් ටිකක් අපිට දෙන්න ආසන වශයෙන් වගකීම් ටිකක් වැඩපිළිවෙලක් දෙන්න. ඒකයි අපි කරන්න ඕන. අපිට අමාත්‍යංශ අරගෙන වරප්සාද අරගෙන ඒ වැඩ අපිට කරන්න අවශ්‍ය නැහැ. අපි කැමති විපක්ෂයේ මෙතන වාඩි වෙලා ඉඳගෙන අපි දැන් තමුනාසල දාන හුස්ම වැඩසටහන යටතේ මේ රටේ බෙහෙත් දෙන දිසා අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ නායකයා තමුනාසලට ආණ්ඩුවට අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්න බෙහෙත් ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා ජනතාවට ලබා දෙයි.
කාලය අවසන්.
එනිසා අවසාන වශයෙන් කියන්නේ අපි සූදානම් ඒ වගේ තමුනාසලට උදව් කරන්න. එනිසා අපි උදව් කරන්නේ තමුන්නාසලට පෞද්ගලික නෙවෙයි අපි උදව් කරන්නේ මේ රටේ සමස්ත ජනතාවට අපි උදව් කරන්න සූදානම් ඒ රටේ ජනතාව ජීවත් කරන්න ජනතාවගේ අනාගතය සකස් කරන්න මේ තියෙන ප්‍රශ්න වලින් මිදලා අපි ඉස්සරහට යන්න ඒකට අපි සූදානම් කියන පණිවිඩේ අවසාන වශයෙන් දෙනවා බොහොම ස්තුතියි ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධව
ස්තුතියි මේ ළඟට ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අපිත් එක්ක කටයුතු කරපු පොළොන්නරුව දිස්ත්‍රික්කේ එවැගේම මුළු පාර්ලිමේන්තුවේම මයිදන අපි අඳුනන අහිංසකම මන්ත්‍රීතුමා අපේ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා සිහිපත් කරන්න ඕන මේ කාලකණ්ණි අවශ්‍යතාවයන් වෙනුවෙන් මම අපාගත්තු අරගලයක් නිර්මාණය කරපු ඒ කණ්ඩායම් අතින් මේ අවාසනාවන්ත මොහොතේ අපි අතරින් එතුමා සමු අරන් තියෙන නිසා එතුමාව අපි සිහිපත් කරන ගමන් මේ වෛරය වපුරන්න ගත්තේ මේ පාර්ලිමේන්තුවේවත් කලින් පාර්ලිමේන්තුවේවත් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මම හිතන්නේ ඉතිහාසයේ 70 ගණන් වල ඉඳලා මේ ඇති නැති පරතරය පෙන්වමින් මා දරුණු විදිහට ඕනෑම පාර්ශවයක් ආණ්ඩු කරද්දි එහෙම නැත්නම් පාලනය කරද්දි විශ්වවිද්‍යාලෙ ඉඳලා ඇති නැති පරතරය පෙන්වමින් අපිට මතකයි එක කාලයක් අපි කුඩා කාලේ කොළඹට කිරි ගමට කැකිරි එහෙම නැත්නම් දැන් වෙනත් විදිහකට මේගොල්ලෝ සමාජගත කරපු දේ අද වෙද්දි ජීවිතවලින් එදත් ජීවිතවලින් වන්දි ගෙවන තත්වෙටත් රට අන්ත අසරණ භාවයට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මං කියන්න කැමති නෑ මගේ දේවල් මට නැති වෙච්ච දේවල් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන අයගෙන් මම හිතන්නේ මන්ත්‍රීවරු 60-70 දෙනෙකුට සමහරවිට ඊටත් වඩා පිරිසකට ඒ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒකෙන් එක්කෙනෙක් විතරයි මම. ඒ සිද්ධිය මූණට මූණ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියා කරද්දී අපිට සිද්ධ වුණා නම් අපිට දරා ගන්න පුළුවන්. හැබැයි මේ සිද්ධිය 6-4ක් දන්නේ නැති අපේ දරුවන්ට දරා ගන්න බෑ. මේ සිද්ධියට ඒ දරුවෝ වග කියන්න ඕනේ නෑ. මේ සිද්ධියට භාජනය වෙච්ච සියලුම දෙනාගේ දෙමාපිය වග කියන්න ඕනේ නෑ. වෛරය එතක් දුරට ගෙනිච්චේ කවුද? අවුරුදු 14 15 16 ඉඳලා අවුරුදු 25 දක්වා තරුණියන්ගේ ඇඟට මේක කාවද්දලා තිබුණා. මම කතෝලිකෙක්. කතෝලික පියතුමන්ලා මම ඍජුව කියනවා මේකට වග කියන්න ඕන. ඇතැම් පියතුමන්ලා මේ වෙච්ච ව්‍යසනයට පල්ලිවල සීනු ගහලා ජනතාව ඒකරාශී කරලා ඒ ජනතාව එක පියතුමෙක් දේශනා කර කර යන එක දේශනවාදී සහෝදරතුමෙක් තමුන්ගේ මුහුණු පොතේ දාලා තිබුණා. එතුමා අවුරුදු ගාණක් ආදර වැස්ස තමයි කළේ. හැබැයි ඔන්න කොළඹ ඇවිල්ලා එනවා දැන් වැඩේ පටන් ගන්න කියලා. අපි ආදරය කරන කලාකාරයෝ මුහුණු පොතේ දාලා තිබුණා. භික්ෂුන් වහන්සේලා පෙට්‍රල් කෑන් එක අරගෙන කෝකිලා මන්ත්‍රීතුමියගේ ගෙදරට මගේ කාර්යාලයට පෙට්‍රල් කෑන් එක අරගෙන ඇවිල්ලා ගිනි තියෙන තත්ත්වෙට භික්ෂුන් වහන්සේලා ඇතැම් භික්ෂුන් වහන්සේලා කටයුතු කරා. මේ වෛරය කොහොමද ආවේ? මං ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ අම්මේ තාත්තේ හොඳට හිතලා බලන්න. තමුන්ගේ දරුවා උසස් අධ්‍යාපනයට යොදවලා විශ්වවිද්‍යාලයට යොදවලා රටේ ආර්ථිකයට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් නීතිඥවරයෙක් එහෙමත් නැත්නම් රටට වග කියන පුද්ගලයෙක් බවට පත් කරන්න අවුරුදු 4ක 5ක තියෙන විශ්වවිද්‍යාල කාලේ මේ අන්තරේ මන්තරේ කිය කිය අවුරුදු 7ට 8ට 10ට 15ට මේව ඇතුලේ දරුවෝ තියාගෙන දරුවන්ගේ ඔළු විනාශ කරමින් මේ ගෙනාපු ක්‍රියාවලිය ආපස්සට ගෙනියන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගෙනාපු ඒ වෛරී දේශපාලනය අද ගම දක්වා එහෙම නැත්නම් ගමේ ඉන්න අහිංසකයා දක්වා පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරු කන්නේ මොනවද? වියදම් කරන්නේ කොහොමද? යන්නේ මොකේද? ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද මොනවද? වෛරයේ ගමට ගෙනහිල්ලා තියෙනවා. ඒ වෛරයේ ගෙනියන ප්‍රමාණය අනුව ගෙයක් හදලා දුන්නද? පාරක් හදලා දුන්නද? එහෙම නැත්නම් වෙනත් දෙයක් හදලා දුන්නද? කරලා දුන්නද කියලා අදාළ නැහැ. අපි දැක්කා ඒ ගෙවල් වලට රිංගලේ බඩු මුට්ටු පොඩි පට්ටම් කරපු ආකාරය. එතන සුභෝපභෝගී වාහනේද? එතන දරුවෝ පාඩම් කරන මේසෙද? පොත්පත්ද? එහෙමත් නැත්නම් අර කලාකරුවෙක් විදියට ගීතා කුමාරසිංහ මැතිණිය වගේ අයගේ ඒගොල්ලන්ට හම්බෙච්ච නිර්මාණය වලින් හම්බෙච්ච සම්මානද? අදාළ නැහැ. කුඩු පට්ටම් කරලා දාන ගානට වෛරය වැඩි කරලා තිබුණා. අපි දැක්කා මේක දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තුවේ 3 දෙනා ඉන්නේ. ඊ අනුර කුමාර දිසානායක කියනවා එක්කෙනෙක් නම් කරන්නලු. එක්කෙනෙක් නෙමෙයි 150කට වඩා. 150කට වඩා තිසමහනම් ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරේ ඇඹිලිපිටියේ മന്ത്രിවරේ
විනාඩි
2. එතකොට තවත් ප්‍රදේශවල ප්‍රදේශ ගණනාවක ප්‍රාදේශ සභා മന്ത്രിවරු අද ඔබතුමා මූලාසනින් ඔබතුමත් කිව්වා ඇවිල්ලා සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවා. ඇයි මේ වෛරය වැඩි කරලා? මගේ ගමේ මම මුහුණු පොතේ මේ පාසලේ ගුරුවරියා මේ අරගලේ මුහුණු පොතේ ප්‍රදර්ශනය කරනවා මාස ගණනාවක ඉඳන් දැක්කා. මගේ දරුවත් ඒ ගුරුවරියගෙන් අධ්‍යාපනය ලබනවා. මාස ගණනාවක ඉඳන් දැක්කා ඒ ගුරුවරිය අරගල භූමියට ගිහිලා පින්තූර දහලා සෙල්ෆි ගහලා ඒක ගමට ගෙනල්ලා පල්ලියට ගෙනල්ලා දහම් පාසලට ගෙනල්ලා ඒ දරුවෝ එක්ක කතා කරලා එතන වටිනාකම් කියලා අනේ ඒ ගුරුවරියගේ දරුවා මේ සහෝදරයා අවුරුදු 19යි. ඒ අවුරුදු 19 ඒ සහෝදරයා 9 වෙනිදා අරගලේ උච්චතම අවස්ථාවේ වෙඩි වැදිලා මිය ගියා. කවුද මේ ජීවිතවලට වග කියන්නේ? කවුද මේ සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච සිද්ධිදාමේ සියලුම දේවල් වලට වග කියන්නේ? ඒකේ වගකීමත් මේ පාර්ලිමේන්තුවට එවන්නේ, මේ දේශපාලනයට එවන්නේ. ඒ නිසා මම දෙමව්පියන්ගෙන් ඉල්ලනවා මේ වෛරී හැඟීම් කොච්චර උත්සන්න කරලා තියෙනවද?
ගරු ඇමතුමා, කාලය අවසන්.
මට පොඩි මොහොතක් දෙන්න, මට එක විනාඩි දෙකක් දෙන්න. උච්චතම අවස්ථාවේ මේ වෛරී හැඟීම් ගෙනහිල්ලා මේ විදියට පාවිච්චි වෙන්න, පාවිච්චි කරන්න දෙන්න එපා. විශ්වවිද්‍යාලය යන දරුවෝ, ඉගෙන ගන්න දරුවෝ. ඒ වගේම මේක නිකම්ම උන දෙයක් නෙමේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මේක මාර්තු මාසේ අවසානයේ ජනාධිපතිතුමාගේ ගේ ළඟට ඇවිල්ලා පටන් අරගෙන, ඔබතුමාගේ ගේ ළඟට වරින් වර ඇවිල්ලා පටන් අරගෙන, අපේ ගෙවල් ළඟට වරින් වර ඇවිල්ලා පටන් අරගෙන එහෙම වෙච්ච සිද්ධිදාමයක්. මේක මේ 9 වෙනිදා සැලසුම් කරපු එකක් නෙවෙයි. මේක සැලසුම් අවුරුදු ගණනාවක් පස්සට යනවා. අවුරුදු ගණනාවක් පස්සට ගිහිල්ලා මේක හොයලා බලපුවාම මේක තමයි යාළගේ සැලසුම. මේක පක්ෂද විපක්ෂද කියලා නෑ ගරු මන්ත්‍රීතුමාලා, මතක තියාගන්න. පක්ෂද විපක්ෂද කියලා නෑ. ඔබේ විපක්ෂ නායකතුමාටත් ගැහුවා. අර මං එක දවසක් කතාවේදී කිව්වා, ගෙදර ඉන්න බල්ලා අඳුරනවා
පාංකාරය නම් පාංකාරය මාළුකාරය නම් මාළුකාරය කියලා. මාළුකාරය මාළුකැලලා දෙන හිඳ නැට්ට වනනවා. පාංකාරය ආපම් බුරාගෙන යනවා. ඒ නිසා අනුර කුමාර එදා යද්දි සාදරයෙන් අරගලේ භූමිය පිළිගත්තා. කාවින්දල එදා යද්දි විපක්ෂ නායක එදා යද්දි ගලු මුගුරු අරගෙන කඩු පොළු අරගෙන පිහි කැටි අරගෙන මන්න අරගෙන දුවන්න ගැහුවා පන්න පන්න ගැහුවා දුවන්න ගැහුවා මේක තමයි தත්තේ. ඉතින් ඒ නිසා මේ තුන් දෙනෙක් මේ කරන විප්ලවය මේ රටට කරන අසාධාරණය 70 ත් අපි දැක්කා 88 ත් අපි දැක්කා 2022 ත් අපි දැක්කා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාත් අපි ඔබතුමාලා අද හෙක්රාප්පුවාම මන්ත්‍රීතුමා කිව්වා තනතුරු තානාන්තරනේ මේ වැදගත් වෙන්නේ. වගකීම වැදගත් වෙන්නේ. ගෑස් නැත්තම් අපිට දැනෙනවා අපේ ගෙදරට නෙමෙයි අහිංසක මිනිහාගේ. පෙට්‍රල් ටික ඩීසල් ටික නැත්තම් දැනෙනවා මං අවසන් කරන්නම්. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව අඩුම තවරමේ මේ අවුරුදු දෙකමාරටවත් පොදු ප්‍රතිපත්තියක් ඇතුව එක වැඩපිළිවෙලක් ඇතුව පක්ෂ ආගම් ભેද කුල ಜಾති වෙන් වෙන්නේ නැතුව අපි එකට එකතු වෙලා යම් කිසි වැඩපිළිවෙලක් ගෙනියෙ. මෙතනින් පස්සේ දේශපාලනේ ඕනේ නැහැ. එතනින් පස්සේ දේශපාලන අපේ ආසාවක් නැහැ. අපි දේශපාලනය කරන කාලේ තමයි මේ කාලකන්ණි සිද්ධිය රටට සිද්ධ වුනේ. ඒවා මේ මුළු මහත් රටක් ලෝකයක් දැක්කා. ඒ නිසා කාරුණිකව ඉල්ලනවා එන්නේ ඒ දේ වෙනුවෙන් අපිට මේ වෙච්ච ව්‍යසනෙන් ගන්න පුළුවන් එකම පාඩම ඒ දේ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න අන්තවාදීව කටයුතු කරපු සියලු දෙනා ගැන මම ඒ සියලු දෙනාට අනුකම්පා කරන හැබැයි මගේ ආගමේ හැටියට මම අපි බලාපොරොත්තු වෙනවා අපි අදහන ආගමේ හැටියට දෙවියන් වහන්සේ යම් තැනකින් ඒකට විනිශ්චය දෙයි කියලා. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.